සරයි ස්වාමීන් වහන්ස මාව විමෝද කියලා දෙනාගේම අවසරයි ස්වාමීන් වහන්ස මාව ඇහෙනවද
තෙරුවන් සරණේ රංජිත් මහත්තයා ඇහෙනවා
ස්වාමීන් වහන්ස අද සුනන්ද මහත්තය සම්බන්ධ වෙන්නේ නැහැ ඒ නිසා මේ මම තමයි මේ කටයුතු ටික කරගෙන යන්නේ අපිට පටන් ගන්න පුළුවන් ඔබ වහන්සේ අවසර ලැබෙනවා නම් එහෙමනම් අපි සුපුරුදු පරිදි අපේ පුජදා හමුව වැඩසටහන අපි අද පටන් ගනිමු. අපිට ඇත්තටම මේ අනුග්‍රහය දක්වන අපේ ස්වාමින් වහන්සේලාටත් එක්කම මේක ඇත්තටම අපිට ආරම්භ කරලා ඉදිරියට කරගෙන යාමට සම්බන්ධීකරණය කරලා අපිට බොහෝ සෙයින් අපෝපකාර කරපු අපේ මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයාත් අපි ඇත්තටම පුණ්‍යානුමෝදනා මේ අවස්ථාවේ මතක් කරනවා. ඔබ වහන්සේට දැන් මේක ඉදිරියට කරගෙන යන්න කියලා මම ආරාධනා කරනවා.
තෙරුවන් සරණයි සියලු දෙනාටම පුජදා හමුව ධර්ම සාකච්ඡාව අද දවසෙත් ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ මුලින්ම අපි ගෞරවයෙන් මේ මොහොතේ සිහිපත් කරනු ලබනවා මෙවැනි දහම් ප්‍රචාර කටයුත්තක් ඉෂ්ට සිද්ධ කරන සුනන්ද මහත්මයාට ඒ වගේම මෙහි මූලාරම්භයේ සිටම කටයුතු කරන්නට යෙදුණු මේ මහාචාර්ය රවි කොග්ගලගේ මැතිතුමා ඒ වගේම ධම්මදායාද ආරණ්‍ය සේනාසනේ අපේ වැඩ සිටින තනමල්ලිල ඥානහිමල ස්වාමීන් වහන්සේ සම්පත්දායක ආනන් වහන්සේ නමක් හැටියට මේ ධර්ම සාකච්ඡාවේ කටයුතු කරගෙන ඉන්නේ. ඉන්වහන්සේට මේ කටයුතු සම්බන්ධ වෙන්න මේ දිනවල නොහැකි නිසා තමයි අපි උපකාරයක් හැටියටත් අපිට උපකාරයක් හැටියටත් මේ කටයුත්තට සම්බන්ධ වෙන්නේ. විශේෂයෙන්ම අපි පුණ්‍යානුමෝදනා පූර්වකව මේ මොහොතේ අප ගුරු දේවයාණන් වහන්සේ පාද නමස්කාරයෙන් යුක්තව අපි සිහිපත් කරනු ලබනවා. පූජනීය අලව්වේ අනෝමදාසී ගෞරවනීය ස්වාමීන් වහන්සේ උන්වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුන ඒ බුද්ධ භාෂිතයෙහි අන්තර්ගත ප්‍රතිපදාත්මකවම ඉතර වීමේ ඒ පිළිවෙත පිළිබඳව කරුණු කාරණා වී සති දෙකක් තිස්සේ කතා කරගෙන ආවා. එතනදී මුල් සති දෙකෙහි එම දේශනාවෙහි කොටස් දෙකක් අපි කතා කරගෙන ආවා. ඉතින් අද දවසේ එහි ඉතුරු කොටස කතා කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. විශේෂයෙන්ම පසුගිය ජනවාරි මාසේ 13 වෙනිදා වප්ප සූත්‍රය පාදක කරගෙන වටිනා දහම් විග්‍රහයක් ස්වාමින් වහන්සේ ඉදිරිපත් කරන්නට යෙදුණා. එහි මුල් කොටස් තමයි අපි කතා කරන්නට යෙදුනේ. ඉතින් විශේෂයෙන්ම අපි හැමෝටම මේ උත්තම වටිනා දුර්ලභ මනුස්ස ජීවිතයක් ලැබිලා තියෙනවා. ඒ වගේම මේ ලැබූ මිනිසත් භාවය තුළ හොඳට ඇස් පේන, කන් ඇහෙන, අතපය හතර ශක්තිමත්ව හිතන්න මතන්න පුළුවන් විදියට මේ වටිනා ජීවිතයක් ලැබිලා තියෙනවා. එතකොට මේ ලැබූ ජීවිතය තුළ මේ ගෝර කටුක සංසාරයෙන් ඈතර වීම සඳහා මඟ පෙන්වන උතුම් ප්‍රතිපදාවක් ජීවිතයට ලැබෙනවා කියන්නේ ඒක අතිශය දුර්ලභ කාරණයක්. තේවෙනි සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරක් යමෙකුට ලැබෙනවා නම් ඒ ජීවිතය සුවයෙන් සැපයෙන් ආඩ්‍යව ඉතරවීමේ ජීවිතයක් හැටියට විශේෂයෙන්ම මේ ජීවිතය සුවසේ ගත කරන්නටත් ඒවගේම ප්‍රඥාවෙන් ඉතරවීමේ වැඩපිළිවෙල අප්‍රමාදීවීමේ වැඩපිළිවෙලක් තුළ හැසිරෙන්නටත් ඒක මහඟු උපකාරයක් වෙනවා. ඒක නිසා අපි හැමෝම මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට, විශේෂයෙන්ම අපිත් ධර්මය අදාරනව ඉගෙන ගන්නවා. ඉතින් මේ මොහොත තුළ අපි උත්සාහ කරන්නේ මේ ස්වාමීන් වහන්සේ විසින් පැහැදිලි කරන්නට යෙදෙන මේ කරුණු කාරණා පිළිබඳව විමසන්න. ဣට්ඨධම්ම සූත්‍රයේ ප්‍රඥාවට ආහාර හැටියට ඇසීම විමසීම කියන කාරණේ නිස්මතු කරන්නේ නේද? එතකොට මේ කියන්නේ මොකක්ද කියලා විමසමින් මේ කියන කරුණුවලටම අවධානය යොමු කරගෙන විමසීමේ ප්‍රතිපදාවක් තමයි විමසීමේ ප්‍රතිපදාවකට තමයි මේ උත්සාහ කරන්නේ. එතකොට අපිට අපි හැමෝටම මේ ප්‍රතිපදාවෙහි කටයුතු කරන්නට විවිධ ක්‍රමවේද තියෙනවානේ. එතකොට ඒකත් එක්ක අපි මේ දේශනාවක් විමසන අවස්ථාවක් හැටියට විශේෂයෙන්ම මේ කතා කරගෙන යද්දී මොනවා හරි කතා කරන්න ගැටුකාරී අවස්ථාවක් තියෙනවනම් ඔබ කතා කරන්න. එහෙම නැත්නම් මේකත් එක්කම මේ කියන එක්කම හිතන ගතියක් ඇති කරගෙන විමසන ගතියක් ඇති කරගෙන කටයුතු කරන්න කියලා බොහොම කරුණාවෙන් යුක්තව සිහිපත් කරනවා. ඉතින් අපි මුලින් සති දෙකක් කතා කරන්න යෙදුණු අරුණත් එක්කම විශේෂයෙන්ම අද දවසේ අපි නතර කරන්න යෙදුණු කොටසෙන් අපි පටන් ගනිමු. ඔබට තිරේ දිස්සෙනවා, එකක් බලන්නට පුළුවන්. අපි අවධානයෙන් කියවගෙන යමු මේ කරුණු. මේ ස්වාමීන් වහන්සේ පැහැදිලි කරන්නේ කියන්නේ මොකද්ද කියලා හරි ලස්සන සූත්‍ර දේශනා අනුසාරයෙන් ඒ පැහැදිලි කිරීම කරගෙන යන්නේ. අපි ලිපියට යමු වෙමු. අංගුත්තර නිකාය 4 වප්ප කියලා සූත්‍රයක් තියෙනවා. ඒ වගේ මේක න්‍යායාත්මකව තේරුම් ගන්න පුළුවන් සංයුක්ත නිකාය 4 කම්ම සූත්‍රයේ තියෙනවා. මෙන්න මේ සූත්‍ර දෙක තුලම ලස්සන කරුණු ටිකක් මේ සිදුවෙන විදිය පිළිබඳව පෙන්වනවා. මම මූලිකව මේ න්‍යායාත්මක භාවය තුලින්ම මේ වැඩපිළිවෙල මේ යෙදීමේ ස්වභාවය ඉස්මතු කරලා පෙන්වන්න සංයුක්ත නිකාය 4 තියෙන කම්ම සූත්‍රය පැහැදිලි කරන්නම්. එතකොට අපි මුල් සතිවලදී මේ කර්මකාරණවල මුලින් පැහැදිලි කරපු කාරණය කතා කරගෙන ආවා. මෙතනට ප්‍රවේශයක් හැටියට අපි මේ ඊට උඩින් ඡේදයටත් අපි ගිහිල්ලා ඒකත් එක්කම කතා කරමු. දැන් මේ කියන්න හදන්නේ මොකද්ද කියන කාරණේ. එතකොට තමන් කියන යෙදීමේ ක්ලේශේ ප්‍රශ්නය. එතකොට අර තමන් කියන යෙදීමේ ක්ලේශේ ප්‍රශ්නයත් එක්ක ඒ ක්ලේශේ ඉක්මවන්න අවශ්‍ය වන විදිහේ වැඩපිළිවෙල අර සබ්බාසව සූත්‍රයේ කරුණු කාරණාත් එක්ක පැහැදිලි කරානේ නේ. තමන් කියන යෙදීමේ ක්ලේශේ ප්‍රශ්නය තමයි ඉස්මතු වෙන්නේ. ඒකත් එක්ක එවැනි චින්තනයක් එක්ක තමයි අර ආශ්‍රව ප්‍රහාණය කරන වැඩපිළිවෙලේ තියෙන්නේ. හැබැයි ඒ කරුණු ටික ඒ විදිහට කරන තැනදී එයාට තමන්ගේ ප්‍රශ්නයක්, තමන්ගේ ක්ලේශයක්, තමන්ගේ ආශ්‍රවයක්, තමන්ගේ අවිද්‍යාවක්, තමන්ගේ අඥානකමක්, තමන්ගේ අකුසලයක් කියන ප්‍රශ්නය ඇරෙන්න වෙන කිසිදු ප්‍රශ්නයක් දැනෙන්නේ නැහැ. එතකොට දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙලකට එද්දී දුක පවතින්නේ තමන් කියන කාරණාවේ වැරද්ද බව දකිනවා නම්, එතනින් හැරෙන්න මේ ලෝකේ වෙන ප්‍රශ්නයක් ඊදෙන්නේ නැහැ. එතකොට අර තමන්ගේ ප්‍රශ්නයක්, තමන්ගේ ක්ලේශයක්, තමන්ගේ ආශ්‍රවයක්, තමන්ගේ අවිද්‍යාවක්, තමන්ගේ අඥානකමක්, තමන්ගේ අකුසලයක් කියන ප්‍රශ්නය. එතකොට යම්කිසි ක්ලේශයක් පදනම් වෙන්නේ තමන් කියන ඒ හේතුව පිළිබඳව වැටහීමක් එක්කනේ ඉන්නේ නේද? දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙලකට එද්දී දුක පවතින්නේ තමන් කියන කාරණාවේ වැරද්ද බව දකිනවනම්. දොරමි ප්‍රතිපදාවකට යොමු වෙලා උත්සාහයක් ගන්න පුරුදු කරන අවස්ථාවේදී දුක පවතින්නේ තමන් කියන කාරණාවේ වැරද්ද බව දකිනවනම්. අන්න ඒක තමයි තියෙන ප්‍රශ්නය. ඒකට මෙන්න මේ කාරණාව ලෝකේ ගොරෝසු මට්ටමින් තේරුම් ගන්න පුළුවන් පැහැදිලි කිරීමක් තමයි මේ සූත්‍ර දෙක පදනම් කරගෙන කරන්නේ. ඒකට මේක වප්ප සූත්‍රය, අංගුත්තර නිකාය 4 වප්ප සූත්‍රයක්, ඒ වගේම සංයුත්ත නිකාය 4 කම්ම සූත්‍රයක් පදනම් කරගෙන තමයි ඉස්සරහට පැහැදිලි කිරීම කරන්නේ. එතකොට න්‍යායාත්මක භාවය තුලින්ම මේ වැඩපිළිවෙල, මේ යෙදීමේ ස්වභාවය ඉස්මතු කරලා පෙන්වන්න සංයුක්ත නිකායේ 4 තියෙන කම්ම සූත්‍රය පැහැදිලි කරන්න. එතකොට න්‍යායාත්මක භාවය, මේ වැරද්දේ, ඒ දුකින් නිදහස් වෙන වැඩපිළිවෙලකට එද්දී දුක පවතින්නේ තමන් කියන කාරණාවේ වැරද්ද බව දකිනවා. එතනින් හැරෙන්න මේ ලෝක වෙන ප්‍රශ්නයක් නැහැ කියලා මුලින් ස්මතු කරානේ නේ. එතකොට අන්න ඒ යෙදෙන ස්වභාවයත් එක්ක ඒ ප්‍රතිපදාවකට යොමු වෙද්දී ඒ වැඩපිළිවෙල යෙදීමේ ස්වභාවය ගැන න්‍යායාත්මකව කරන පැහැදිලි කිරීමක් තමයි කම්ම සූත්‍රයේදී තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතලා පැහැදිලි කරනවා න්‍යායාත්මකව පෙන්වන්නේ චක්කුම් ධික්ඛවේ පුරාණමිදං කම්මක්. මහණෙනි, ඇස පැරණි කර්මයක් වේදනීයම් දට්ටබ්බ විඳවීමෙන් දතයුතුයි කියලා කියන්නේ අවබෝධ කරගන්නවා කියන එක. එතකොට කම්ම සූත්‍රයේදී චක්කුම් ධික්ඛවේ පුරාණමිදං කම්මා, මහණෙනි ඇස පුරාණ කර්මයක් විඳවීමෙන් දතයුතුයි අවබෝධ කරගන්නවා කියන එක. එතකොට ඒ වගේම කන, නාසය, දිව, කය, මනස පුරාණ කර්මයක්. එතකොට කම්ම සූත්‍රයේදී පැහැදිලි කිරීම මහණෙනි ඇස පුරාණ කර්මයක් විඳවීමෙන් දත යුතුයි. ඒ විදියට ඇස, කන, නාසය, දිව, කය, මන මේ කියන ආයතන 6ම ගැන විග්‍රහයක් තියෙනවා. හැබැයි විඳීමෙන් දත යුතුයි කියලා, විඳීමෙන් දත යුතුයි කියලා, විඳවීමෙන් දත යුතුයි කියලා. විඳවීමක් කියලා කියන්නේ සැපක ඉන්නවා, දුකක ඉන්නවා කියලා තේරුම් ගන්නවා කියන එක නෙවෙයි. එතකොට ඇස, කන, නාසය, දිව, කය, මන. එතකොට මේ න්‍යායාත්මකව මේ වැඩපිළිවෙල යෙදීමේ ස්වභාවය නිස්මතු කරලා පෙන්වන්නේ නේ. එතකොට ඒක පෙන්වීම සඳහා මේ න්‍යායාත්මක විග්‍රහයක් තමයි කරන්නේ. එතකොට ඇස, කන, නාසය, දිව, කය, මන කියන ආයතන 6ම ගැන විග්‍රහයක් මෙතන ඉස්මතු කරන්නේ. එතකොට ඇස පුරාණ කර්මයක්, හැබැයි විඳවීමෙන් දත යුතුයි. විඳවීමෙන් දත යුතුයි. විඳවීමක් කියලා කියන්නේ සැපක ඉන්නවා, දුකක ඉන්නවා කියලා තේරුම් ගන්නවා කියන එක නෙවෙයි. ජීවිතයේ යෙදීමම මිදවීමක්. අන්න ඒක තිත්තායතන සූත්‍රයේ පැහැදිලි කරනවා. මිදවීමකින් තමයි ආර්ය සත්‍ය පණවන්නේ කියලා. ජීවිතය යෙදීමම විඳවීමක්. එතකොට සැප විඳවීමක්, සැප විඳීමක්, දුක් විඳීමක්, මොනවා හරි විඳීමකින් තමයි පැනවීමක් කරන්නේ නේ. ආර්ය සත්‍ය විග්‍රහයේදීත් ඒ කාරණය ඒ පැනවීම කරනවා. ඕනම විඳවීමක් ආවාට පස්සේ, ඕනම විඳවීමක් ආවාට පස්සේ ඒ විඳවීම දත යුතුයි කියනවා. එතකොට දැන් ඇස, කන, නාසය, දිව, කය, මන න්‍යායාත්මක විග්‍රහයක් ඉදිරිපත් කරන්නේ. එතකොට ඇස විඳවීමකින් තමයි පැනවීමක් කරන්නේ. එතකොට අන්න විඳවීමකින් පැනවීමක් කරන කාරණේ දත යුතුයි කියලා කියන්නේ. චක්කුං වික්ඛවේ පුරාණමිදං කම්ම අභිසංකතං අභිසංචේකිතං වේදනීයං දට්ඨබ්බං. දැන් අද්දකීම් ලෝකය මොකක්ද? අද්දකීම් ලෝකේ විඳවීමක්, මොනවා හරි විඳවීමක්. අපට මේ ලෝකයේ නම් කිරීම කරන්න පුළුවන් සැප, දුක, අදුක්කම සුඛ කියලා. හැබැයි අපට ඕක නම් කරන්න යන්න ඕන නැහැ. අපි ජීවත් වෙනවා නම් ඒ ජීවිතයේ යෙදෙන ඕනෑම දෙයක් විඳවීමක්ම තමයි. ඒකට අපි ජීවත් වෙනවා කියලා කියන්නේ සැප, දුක, අදුක්කම සුඛ කියන මෙන්න මේ කාරණාවලින් එකක තමයි අපි අපේ ජීවිත පැවැත්ම සිද්ධ වෙන්නේ. ජීවත් වෙනවා කියලා කියන්නේ ඔන්න ඔය කාරණාත් එක්කමයි නේ. එතකොට අපි ජීවත් වෙනවා නම් ඒ ජීවිතයේ දෙන ඕනෑම දෙයක් විඳවීමක්ම තමයි. මෙන්න මේ විඳවීම කියන කාරණාව අර නුවණින් යුක්ත කෙනෙක්. මෙන්න මේ විඳවීම කියන කාරණාව අර නුවණින් යුක්ත කෙනෙක් හොඳට තේරුම් ගන්න මම කියන ප්‍රශ්නේ හඳුනගත්ත කෙනෙක්. එතකොට බලන්න ලෝකයේ යම්කිසි පැනවීමක් කරනවා නම් ඒ පැනවීම කරන්න වෙන්නේ විඳවීමකින්ම තමයිනේ. එතකොට ඒ පැනවීමක් කරන්නේ විඳවීමකින්. ඒ විඳවීම කොහොමද? සැප, දුක, අදුක්කම සුඛ කියලා ඒ ඕනම කාරණයක්. එතකොට ජීවත් වෙනවා කියලා කියන්නේ ඔන්න ඔය කියන මොනවා හෝ යෙදීමක ජීවත් වීම. එතකොට දැන් මෙතෙන්ට මේ කාරණේ විග්‍රහ කරන්න පදනම කොහොමද දාගත්තේ? එතකොට එතන මුලින් විග්‍රහ කරන්නට යෙදුණනේ දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙලකට එද්දී දුක පවතින්නේ තමන් කියන කාරණාවේ වැරද්ද දකිනවනම්. එතකොට දුක පවතින්නේ තමන් කියන කාරණාව ගැන වැටහීමක් තියෙනවනේ. එතකොට මෙතනදී කියනවා අර නුවණින් යුක්ත කෙනෙක් කියන කාරණාවේදී මෙන්න මේ වැටහීමත් එක්ක තමයි ඉන්නේ නේද? අපි ජීවත් වෙනවා නම් ඒ ජීවිතයේ යෙදෙන ඕනෑම දෙයක් විඳවීමක්ම තමයි. මෙන්න මේ විඳවීම කියන කාරණාව අර නුවණින් යුක්ත කෙනෙක් හොඳට තේරුම් ගන්න මම කියන ප්‍රශ්නේ හඳුනගත්ත කෙනෙක්. එතකොට එයාට තියෙන්නේ දුකෙන් නිදහස් වෙන වැඩපිළිවෙලකට එද්දී දුක පවතින්නේ තමන් කියන කාරණාව වැරද්ද බව ඔන්න දකිනවනේ. එතනින් හැරෙන්න මේ ලෝකේ වෙන ප්‍රශ්නයක් යෙදෙන්නේ නැහැ. එතකොට ඔන්න ඒ කියන යෙදීම. නුවණින් යුක්ත කෙනෙක්. ඒ ප්‍රශ්නේ හඳුනාගත්ත නැති කෙනාට විඳවීමක් එනකොට ඒ ප්‍රශ්නේ හඳුනාගත්ත නැති කෙනාට විඳවීමක් එනකොට එතකොට අර වැරද්ද දැකපු කෙනෙක් ගැන නෙවෙයි, ඒ දැකපු නැති කෙනා තමන් අකමැති විදිහට කැමති විදිහට තොඩේ ප්‍රශ්නේ හඳුනාගත්ත නැති කෙනා තමන් අකමැති විදිහට කැමති විදිහට රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු වෙනකොට එයාට ප්‍රශ්නේ මොකක්ද? එයාට ප්‍රශ්නේ එන්නේ මොකක්ද? එතකොට අර වැරද්ද හඳුනාගත්ත නැත්නම් ප්‍රඥාවන්ත ස්වභාවයක් ඉස්මතු වෙලා නැත්නම් වැටහීම් සහගත බවක් නැත්නම් යම් ජීවිතේ යම් කිසි යෙදීමක් වෙනකොට ඒ ප්‍රශ්නේ හඳුනාගත්ත නැති කෙනාට ඉන්නේ මොකක්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු වෙනකොට එයාට ප්‍රශ්නේ ඉන්නේ මොකක්ද? බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු ප්‍රශ්නේ. එතකොට මොනවා හරි ප්‍රශ්නයක් ඉස්මතු වෙනකොට එයාට ගෝචර වෙන්නේම මොකක්ද? බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු කියන එක තමයි එන්නේ, බාහිරට තමයි යොමු වෙන්නේ. ඒක මුල් කරගෙන තමයි කැමති අකමැති තීරණය කරන්නේ. එතකොට මොනවා හරි රූපයක්, ශබ්දයක්, ගන්ධයක්, රසයක්, පහසක් අරමුණක් කියනකොට එයාට ගෝචර වෙන්නේ මේ බාහිර කාරණයක්. ඒ බාහිර කාරණේ පදනම් කරගෙන තමයි කැමති අකමැති කාරණේ තීරණය. ඒ හැම දෙයක්ම බාහිර දේ තීරණය කරන්නේ මම. එතකොට බාහිරක් ඇස, කන, නාසය, දිව, කය, මන කියන කාරණාවලට පදනම් වෙන රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ධම්ම කියන මොනවා හෝ කාරණයක් යෙදෙනකොට අර මේ ප්‍රශ්නය මම කියන පදනම ඒ තමන් කොටු කරගත්ත රාමුව තුලින්ම ඉන්නකොට එයාගේ වැටහීම තියෙන්නේ මොකක්ද? බාහිර අත්දැකීමක් කියයි. එතකොට බාහිර දේ තීරණය කරන්නේ මම. මම කියන ප්‍රශ්නය හඳුනාගත්තනම් බාහිර කියන කාරණාවේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. එයා හැම වෙලෙම අර කෙලෙස් ස්වභාවය දකිනවා. එතකොට ඒ වැටහීම් සහගත බවක එතකොට ඒ දැක්මක ස්වභාවයක්නේ නේද? එතකොට ඒ දැක්මක ස්වභාවය, ඒ දැක්මකින් යම්කිසි ගෝචරත්වයක්, යම්කිසි අත්දැකීමක්, විඳවීමක් එනකොට එයා අර ප්‍රශ්නය දැකලා මම කියන ප්‍රශ්නය හඳුනගෙන තමයි එයාගේ ජීවිත පැවැත්ම ගත වෙන්නේ. බාහිර කියන කාරණාවේ ප්‍රශ්නයක් එන්නේ නැහැ. එයා හැම වෙලේම අර කෙලෙස් ස්වභාවය දකිනවා. එහෙම නුවණ තියෙන කෙනාට විඳවීමක් යෙදෙන තැනදී එයාට නුවණක් එනවා මේ විඳවීම කියන කාරණාව අභිසංකතං, අභිසංචේතිතං, අද්දකීම් ලෝකේ මොකක්ද විඳවීම? විශේෂයෙන් මේක සකස් වූවා, අභිසංකතං, මේක සකස් වූවා කියන කාරණාව ආවේ ඇයි? එතකොට යම්කිසි ජීවිත භාවිතයේදී යම්කිසි සැපක්, දුකක්, අදුක්කම සුඛයක් එනකොට එයාට ඒ නුවණ තියෙන කෙනාට එයාගේ අත්දැකීම මොකක්ද වෙන්නේ? අභිසංකතං අභිසංචේතිතං. අත්දැකීම් ලෝකේ මොකක්ද විඳවීම? සැප, දුක්, නොදුක් නොසුව ආදී මොනවා හෝ විඳවීම. විශේෂයෙන් මේක සකස් වූවා. එතකොට බලන්න, ඒ වැටහීම් සහගත බවක ජීවත් වෙනකොට එයාගේ ප්‍රශ්නයම, එයාගේ ඒ අත්දැකීම් ලෝකේ ප්‍රශ්නය දැකලානේ. එතකොට ඒකත් එක්ක තමන් කියන කාරණාවේ වැරද්ද දැකපු ජීවිත පැවැත්මක් නේ තියෙන්නේ. එතකොට අන්න එහෙම වැටහීම් සහගත බවකින් ජීවිත පැවැත්මක ඉන්න කෙනෙකුට යම් කෙසේ විඳවීමක් යෙදෙන තැනදී නුවණක් එනවා. මේ විඳවීම කියන කාරණාව අභිසංකතං අභිසංචේතිතං. අද්දකීම් ලෝකේ මොකක්ද විඳවීම? විශේෂයෙන් මේක සකස් වූවක්. මේක සකස් වූවක් කියන කාරණාව ආවේ ඇයි? අපි හිතමු ඇහීමෙන් වුණා කියලා, පෙනීමෙන් වුණා කියලා. කවුරු හරි නිසා අපට ශබ්දයක් ඇහිලා, එතකොට මොනවා හරි ජීවිත භාවිතයේදී මොනවා හෝ යෙදීමක් නෙනේ. ඒක ඇහීමක් වෙන්න පුළුවන්, පෙනීමක් වෙන්න පුළුවන්. මේ විදිහට මොනවා වුණේ? පෙනීම, ඇහීම, දැනීම, දැනගැනීම කියන කාරණේනේ මුළු ජීවිත භාවිතයම නේද? මොනවා හරි කාරණයක්. ඒක මහාහත්ති පදෝපම සූත්‍රයේ පැහැදිලි වෙනවා. කනට බණින ශබ්දයක් ඇහුණා. දැන් ශබ්දයක් කියන කාරණාව නිසා තමයි මේ ක්ලේශය හටගත්තේ. කනට බණින ශබ්දයක් ඇහුණා. දැන් ශබ්දයක් කියන කාරණාව නිසා තමයි මේ ක්ලේශය හටගත්තේ. එතකොට විශේෂෙන් සකස් වූවක් මොකක්ද? ඒ විශේෂෙන් සකස් වන්නේ අභිසංකත අභිසංචේතිත වෙන්නේ. අන්න අත්තපාදූපම සූත්‍රයේ පෙන්වනවා මොකක්ද? අන්න කන ඇතිකල්හි, කන ඇතිකල්හි බව ගන්තේ නැත්නම්, එහෙම යෙදුනේ නැත්නම් මේ දැන් යෙදීමේ විඳීම එක ප්‍රශ්නයක් වෙනවද? එතකොට දැන් කනට ශබ්දයක් ඇහෙනවා. එතකොට ඒ කනට ශබ්දයක් ඇහෙද්දි, කනට ශබ්දයක් ඇහෙනකොට ඇහෙද්දි මේක ක්ලේශයක් නිසා තමයි හටගත්තේ. එතකොට කන ඇති කල්හි, එතකොට ඒ අර වැටහීම් සහගත බවකින් යුක්ත ජීවිත භාවිතයකදී යෙදීමක් නෙමේ වෙන්නේ. කනට ශබ්දයක් ඇහෙනවා. ඒ ශබ්දය සකස් වූවක් අභිසංකතං අභිසංචේතිතං. එතකොට මේක සකස් වූවක්. එතකොට සකස් වූවක් කියන වැටහීම් සහගත බවකින් ඒ යෙදීම බලනකොට ඒක දැන් කනට ශබ්දයක් ඇහෙනකොට කවුරු හරි නොසරපු විදියට බනිනවා කියලා හිතමු. ඒ වගේ වෙලාවට දැන් වැටහීම් සහගත බවක ජීවිත භාවිතයක්, දැන් ජීවිත භාවිතයේදී කනට ශබ්දයක් ඇහෙනකොට ඒක බාහිරට යොමු වුණාට පස්සේනේ ඒකත් එක්ක ගැට ගැහිලා ඒකත් එක්ක දිගටම යන්නේ. හැබැයි මේ වැටහීම් සහගත බවත් එක්ක කනට ශබ්දයක් කියන කාරණේ ඉස්මතු වෙනකොට ඒ වැටහීම් සහගත බවට මොකක්ද වෙන්නේ? කන ඇති කල්හි, කන ඇති කල්හි බව තේරුම් ගත්තේ නැත්නම්, එහෙම යෙදුනේ නැත්නම් මේ දැන් යෙදීමේ මිදීමේ එක ප්‍රශ්නයක් තියෙනවද? ඔන්න අපට කවුරු හරි බැන්න. අපි අකමැති දෙයක් දැක්කා. අපට කවුරු හරි මොනවා හරි දෙයක් කිව්වා. මොනවා හරි දෙයක් සිද්ධ වුණාට පස්සේ ඒක මුල් කරගෙන අපි විඳවනවා. අන්න අපි දැක්කනම් මම කියන එකේ ප්‍රශ්නේ කියලා එයාට නුවණින් වටහා ගන්න පුළුවන් මොකක් කියලාද? මේක සකස් වූවක්. මේක විශේෂයෙන් සකස් වූවක්. මේක චේතනාත්මකව සකස් වූවක්. කුමක් මුල් කරගෙනද? පණ ඇතිකල්හි, පෙනීම ඇතිකල්හි නම් ඇස ඇතිකල්හි. දැන් ඇස ඇතිකල්හි එයාට යෙදිලා නම් දැන් විඳවීම, විඳවීම මොකක්ද කියලා හොයනකොට මම කියන කෙනාගේ ප්‍රශ්නය දැකපු තැනදී අන්න එයාට වැටහෙනවා කන ඇතිකල්හි. ඇතිකල්හි වුණේ කන ඇතිකල්හි. ඇස ඇති කල්හි දැන් යෙදිලාද? නෑ. එතකොට ඔන්න කවුරු හරි බනිනවා. බනිනකොට ඒකත් එක්ක එයා ඒක අර වැටහීම් සහගත බවකින් එයාගේ වැටහීමක් තියෙනවනේ. දැන් ජීවිත භාවිතයේදී ඕනම කෙනෙකුට මේ අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවනේ නේ. හැමදාම හොඳ මහන්නම් වෙන්නේ නැහැ නේද? ජීවිත භාවිතයේදී විවිධ විදියට හොඳ නරක සැප දුක් නොදුක් නුසු ආදී වශයෙන් ජීවිත භාවිතයේදී ඒ අත්දැකීම් වලට මුහුණ පාන්න සිද්ධ වෙනවානේ. එතකොට එහෙම ජීවිත භාවිතයකදී වැටහීම් සහගත බවකින් ජීවත් වෙනකොට අන්න ඒ වගේ මොනවාරි විඳවීමක් එනකොට ඒක දැක්කනම් මම කියන එකේ ප්‍රශ්නේ, මම කියන එකේ ප්‍රශ්නයට නුවණින් වටහා ගන්න පුළුවන් මොකක් කියලාද? මේක සකස් වූවක්. මේක විශේෂයෙන් සකස් වූවක්. මේක චේතනාත්මකව සකස් වූවක්. කුමක් මුල් කරගෙනද? කන ඇති කල්හි. එතකොට මොනවා හරි බැනීමක් එනකොට අනියාගේ අර වැටහීම් සහගත බව භාවිතා වෙනවනම් එතකොට යොමු වෙන්න තියෙන්නේ අර අත්දැකීමෙන්නේ, විඳවීමෙන් තමයි යොමු වෙන්නේ. හැබැයි ඒ අත්දැකීමක් ගෝචර වෙනකොට එයාගේ ඒ වැටහීම භාවිතා වෙනවනම් එතකොට එයාට ඒ වැටහීම මොකක්ද? මෙන්න මේ වැරද්ද එයාගේ මේක කන ඇති කල්හි. අත්තපාදූපම සූත්‍රයත් පදනම් කරගෙන ඉස්මතු කරන්නේ නේ. එතකොට කන ඇති කල්හි මොනවා හරි වගේ ගෝචරත්වයක් පෙනීමක් වුණොත් අකමැති කවුරු හරි දැක්කොත් එහෙම ඒක විඳවීමක් නේ, දුක් විඳවීමක්. ඊට පස්සේ සැප විඳවීමක්. මොනවා හරි කාරණයක් නේ ගෝචර වෙන්නේ. එතකොට හැබැයි මෙන්න මේ වැටහීම ඉස්මතු වෙනකොට කන ඇති කල්හි, ඇස ඇති කල්හි ওই විදිහට ඒක භාවිතාවක් වෙනකොට විඳවීම මොකක්ද කියලා හොයනකොට මම කියන කෙනාගේ ප්‍රශ්නය දැකපු තැනදී අන්න එයාට වැටහෙනවා කන ඇති කල්හි ඇති වුනේ, ඇස ඇති කල්හි ඇති වුනේ. ඇති කල්හි දැන් යෙදිලාද? නැහැ. අන්න දැන් යෙදීම එක්ක විග්‍රහ කරන්න වෙනවා. චක්කුං වික්ඛවේ පුරාණ මිදං කම්ම. දැන් යෙදීම විඳවීම නේද? එතකොට දැන් යෙදී විඳීම විඳවීමක් නේ. දැන් යෙදීම විඳවීම. යෙදීම විඳවීම නම් එයාට කතා කරන්න වෙන්නේ මොකක්ද? කන ඇති කල්හි කියන කතාව, ඇස ඇති කල්හි කියන කතාව, පුරාණ මිදං කම්ම. පුද්ගල කතාවක් නෙමෙයි තියෙන්නේ, මගේ කතාවක් නෙමෙයි තියෙන්නේ, පැරණි කර්මයක්. එතකොට මොනවා හෝ යෙදීමක්. එතකොට දැන් යෙදීම මිදවීමනේ. එතකොට ඒක විග්‍රහ කරනවා මෙන්න මේ ඇස පුරාණ කර්මයක්. එතකොට ඒක විග්‍රහයක් නේ. එතකොට පුද්ගල කතාවක් නෙමෙයි. මගේ කතාවක් නෙමෙයි තියෙන්නේ. පැරණි කර්මයක්. මොකක්ද කර්මයක් කියන්නේ? ක්‍රියාවක්. සංස්කාරයක් නේද? කර්මයක් කියන්නේ සංස්කාරයක්. එතකොට සංස්කාර අන්න පෙන්නනවා බුදුරජාණන් වහන්සේ අත්තපාදූපම සූත්‍රයේ සංචේතනික සූත්‍රයේ පටිච්ච සමුප්පාද විග්‍රහයේ පෙන්වනවා කාය සංස්කාර වචී සංස්කාර චිත්ත සංස්කාර. එතකොට මොනවා හෝ ගෝචරත්වයක් වෙන්නේ විඳවීමකින් ඒක විමසද්දී අන්න ඒ වැරද්ද දකින්නවනේ. අන්න ඒ ස්වභාවයට චක්කුම් බික්කවේ පුරාණ මිදං කම්මා. එතකොට ඒක විග්‍රහයකට ඒ කාරණේ ඉස්මතු කරනවානේ. එතකොට කාය සංස්කාර, වචී සංස්කාර, චිත්ත සංස්කාර කියලා කියන්නේ කය ඇතිකල්හි, වචනේ ඇතිකල්හි, මනස ඇතිකල්හි. ඊළාට මදුපිණ්ඩික සූත්‍රයේ පෙන්නනවා මේ ඔක්කොම මොනවද? අන්න සංස්කාර ක්‍රියාවක්. එතකොට මෙන්න මේ ක්‍රියාවක් කියන කතාව මුල් කරගෙන තමයි අර විඳවීම තියෙන්නේ. එතකොට මේ න්‍යායාත්මක භාවය ගැන විග්‍රහයක් නේද? එතකොට ඒ කාරණේදී මම ප්‍රශ්නේ දැකපු කෙනාට, මගේ ප්‍රශ්නේ දැකපු කෙනාට, මම යෙදීමේ ප්‍රශ්නේ දැකපු කෙනාට ඔන්න ඔය විදිහට දැන් වැටහෙන, දැන් බාහිර කියන කතාව ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. එතකොට මම කියන ප්‍රශ්නය දැකපු කෙනාගේ ස්වභාවයනේ. එතකොට එයාට බාහිරට යොමු වීමක්, බාහිර කතාවක් ඉන්නේ නැහැ. මම යෙදීම නිසා ඇස ඇතිකල්හි ප්‍රශ්නය තියෙන්නේ. කවුරු හරි කෙනෙක් බැන්නොත් කන ඇතිකල්හි සෝත සම්පස්සජා වේදනා වෙන ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට යාර වැටහීම් සහගත බවත් එක්ක මොනවා හරි යෙදීමක් වෙනකොට එයාගේ වැටහීමනේ. එයාගේ වැටහීම මොකක්ද? කවුරු හරි බනිනකොට එයාගේ වැටහීම් සහගත බව නේ එතෙන්ට යොමු වෙන්නේ. මම යෙදීම නිසා ඇතිකල්හි ප්‍රශ්නේ තියෙන්නේ කියන වැටහීම යාට තියෙනවා. එතකොට කවුරු හරි බැන්නත් එහෙම කණ ඇතිකල්හි සෝත සම්පස්සජා වේදනා වෙන ප්‍රශ්නයක් නෙමෙයි. අන්න ඒ කණ ඇතිකල්හි කියන යෙදීමේ ප්‍රශ්නය දකිනකොට එයාට මේ ක්ලේශයේ ස්වභාවය අහුවෙන්නේ. එතකොට ඒ අර මම යෙදීමේ වැරද්ද ගැන එයාට වැටහීමක් තියනවනේ. හැබැයි එයාගේ ජීවිත භාවිතයේදී ඇස, කන, නාසය, දිව, කය, මන ඒකට ගෝචර වෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ධම්ම කියන කාරණානේ. එතකොට ඒ විදිහට මොනවා හෝ කාරණයක් දැන් කනට ශබ්දයක්. එතකොට එයාගේ ජීවිත භාවිතයේදී එයාගේ වැටහීම් සහගත භවකනේ ඉන්නේනේ. එතකොට මම යෙදීම නිසා ඇස ඇතිකල්හි ප්‍රශ්නය, කන ඇතිකල්හි ප්‍රශ්නය කියන වැටහීම තමයි එයාට තියෙන්නේ. එතකොට මෙන්න මේ කන ඇතිකල්හි කියන යෙදීමේ ප්‍රශ්නය දකිනකොට එයාට මේ ක්ලේශයේ ස්වභාවය අහුවෙන්නේ. ඒ ක්ලේශයේ ස්වභාවය අහුවෙනකොට මොකද වෙන්නේ?
ආචක්කු
අන්න
අරන් එද්දි හිතෙන් නෑ ඒක හැන්දයි.
ක්ලේශයේ ස්වභාවය අහුවෙනකොට මොකද වෙන්නේ? අන්න නව කර්ම කිරීම ගැනත් ඒකේ පැහැදිලි කරනවා. කයින්, වචනෙන්, මනසින් කරන කර්ම එයා නව කර්ම කිරීමට යන්නේ නැහැ. අන්න කර්ම නිරෝධය පැහැදිලි කරනවා. කයෙන්, වචනයෙන්, මනසින් ඒ කර්ම කරන්නේ නැහැ. කර්ම කරන්නේ නැහැ කියනකොට පුඤ්ඤ අපුඤ්ඤ කතාවක් නැහැ. ඒ කියන්නේ චේතනාත්මකව පැවැත්මක් සිදු වෙන්නේ නැහැ කිසිම විදිහකින්. ඒ එක්ක මොකක්ද වෙනවා කියන්නේ විමුක්තිං පුසති. එතකොට අර වැටහීම් සහගත බවක ජීවිත භාවිතයක්නේ මේ ආර්ය ශ්‍රාවකයන්ගේ ස්වභාවයනේ මේ කියන්නේනේ. එතකොට ඒ වැටහීම් සහගත බවක ජීවිත භාවිතයක් එක්ක මම යෙදීමේ වැරද්ද දැකලානේ. එතකොට ඒකත් එක්ක ඒ වැටහීම් සහගත බවකින් ඉන්නකොට මොනවා හෝ යෙදීමක් ගෝචර වෙනකොට අන්න ඒ වැටහීම භාවිතා වෙනවානේ. අන්න ඒ වැටහීම භාවිතා වෙනකොට ඒක මොකක්ද කියන්නේ විමුක්තිං පුසති. විමුක්තියයි ස්පර්ශ කරන්නේ. එයා ඒ එකක් නැතිව ඉන්නවා කියන එක නෙමෙයි. වෙන එකක ඉන්නවා කියන එක නෙමෙයි. ඇයි එහෙම වෙන්නේ? අර මම කියන කෙනාගේ ප්‍රශ්නය දකිනකොට ඒ ප්‍රශ්නය පාදක කරගෙන අන්න වෙමි කියන කාරණාව ඒක ඇස ඇති කල්හි කන ඇති කල්හි මේ ප්‍රශ්නය මේ විඳවීම එන්නේ කියලා නුවණ වැටහෙනකොට මොකද වෙන්නේ? ඒ ප්‍රශ්නය මුල් කරගෙන කයින් ක්‍රියා කරන්නේ නැහැ. වචන කතා කරන්නේ නැහැ. මනසින් හිතන්නේ නැහැ. දැන් අපට මොකද වෙන්නේ සාමාන්‍ය? ඔන්න දැන් අපට මොකද වෙන්නේ සාමාන්‍ය? මම ඉන්න නිසා ඔන්න බලන්නේ සංකල්පමී බවත් එක්කනේ ජීවිත භාවිතයේදී මම ඉන්න නිසා මට හොඳ නරක බව යෙදෙන නිසා මම ඉන්න නිසා මට හොඳ නරක බව යෙදෙන නිසා කන ඇති කල්හි ඇස ඇති කල්හි නෙවෙයි. ඒතකොට ජීවිත භාවිතයේදී මම මට මගේ ඒතකොට මම ඉන්න නිසා මට හොඳ නරක බව යෙදෙනවානේ. එතකොට ඇස ඇති කල්හි කන ඇති කල්හි කියලා දැක්මක භාවිතයක් නෙවෙයිනේ ජීවිත භාවිතයේ තියෙන්නේනේ. ඒක අතීත ජීවිතයට දානවා. අතීත ජීවිතේ ආපු නිසා තමයි විඳව විඳව ඉන්නේ කියලා. ඒත් මට මේ ප්‍රශ්නේ මම අතීතේ ඉඳලා දැන් ඇවිල්ලා ඇස කන නාසය දිවකය මනස ලැබිලා ඒ නිසා මම දැන් විඳවනවා. ඒතකොට අතීතයේ හිටියා දැන් මම මේ ජීවිතයට එල්ල මේ විඳවනවා. ඒක නිසා මට දැන් කරන්න දෙයක් නැහැ. ඔය විදිහට නේද සාමාන්‍යයෙන් හිතන්නේ නේද? අතීතේ කරපු දේවල් ඒ ජීවිතේ අතීත ජීවිතයේදී ඒ හිටියා දැන් අතීත ජීවිතේ විඳව විඳව හිටියා අතීත ජීවිතෙන් ආපු නිසා තමයි දැන් මේ විඳ විඳව ඉන්නේ. මට මේ ප්‍රශ්නේ මම අතීතේ ඉඳලා දැන් ඇවිල්ලා අසකනනාසේ දිවකය මනස ලැබිලා ඒ නිසා මම දැන් ඉඳවනවා. ඒ නිසා මට දැන් කරන්න දෙයක් නැහැ. ඔය විදිහට නේද සාමාන්‍යයෙන් හිතන්නේ. ඒ හිතමින් කයින් ක්‍රියා කරනවා. ඒ යෙදිච්ච ප්‍රශ්නය මුල් කරගෙන වචන කතා කරනවා. ඒ යෙදිච්ච ප්‍රශ්නය මුල් කරගෙන මනසින් හිතනවා. දැන් නව කර්ම රැස් කරනවා. එතකොට අර වැටහීම් සහගත බවකින් ජීවිත භාවිතයක් වෙනකොට එයාට ඒ යෙදීමම මේ ප්‍රශ්නේ වෙන්නේ නේද? මොනවා හරි ජීවිත භාවිතයක් වෙනකොට මේ මම යෙදීදී වැරද්ද කියන වැටහීම් සහගත බවකින් නේතන ඉස්මතු වීමක් වෙන්නේ නේ. එතකොට අර සංකල්පමීය බව ඉක්මවලා යෙදීමක තමයි ජීවිත භාවිතයනේ. හැබැයි ඒ විදිහට දැකපු නැති කෙනෙකුට මොකද වෙන්නේ? මම ඉන්න නිසා, මට හොඳ නරක නිසා, මම ඉන්න නිසා කියන කාරණෙත් එක්ක මට හොඳ නරක බව යෙදෙන්නේ. මම අතීතයේ හිටියා, අතීතයේ කරපු දේවල් වල ප්‍රතිපාක් විදිහට මේ ජීවිතේ ලැබුවා. මේ විදිහට මේ ජීවිත භාවිතය ගැන සාමාන්‍යයෙන් හිතන්නේ. එතකොට එහෙම ජීවත් වෙමින් සිතින්, කයින්, වචනෙන් ක්‍රියා කරනවා. දැන් නව කර්ම රැස් කරනවා. හැබැයි අර විදියේ නුවණ ආපු තැනදී අන්න කයින් ක්‍රියා කරන්නේ නැහැ. වචන කතා කරන්නේ නැහැ. මනසින් හිතන්නේ නැහැ. ඒ දැක්මෙන් යුක්ත භාවිතයේදී විමුක්තිං පුසති. තුර්බාණී මේ වැටහීම් සහගත බව කියන එක කොච්චර ලාභයක්දනේ? ඒ වැරද්ද දැක්කා කියන තැන කොච්චර ලාභයක්ද? විමුක්තිය ස්පර්ශ කරනවානේ. ඔය කර්ම නිරෝධගාමිනී ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා. දැන් දැක්මක් යෙදුනා නේද? දැක්ම මොකක්ද? ආර්ය සත්‍ය නුවණේ දැක්ම. සක්කාය නිරෝධයේ දැක්ම, ඊතර වීමේ දැක්ම. ඒ දැක්මට අනුව නේද චින්තනය මෙහෙය වෙන්නේ. දැන් චින්තනය මෙහෙය වෙද්දී ඒ චින්තනය යථාර්ථවාදී චින්තනයක්නේ. ලෝකය මට්ටමින් කාම සංකල්පනා, ව්‍යාපාද විහිංසා සංකල්පනා නැහැ. ලෝකයේ මට්ටමින් ඒ කරුණු අතික්‍රමණය වෙනවා වගේම අර යථාර්ථය පිළිබඳ යොමු වෙච්ච ගතිය, අප්පනා ව්‍යප්පනා අභිරෝපණ, ඒ කියන්නේ සම්පූර්ණයෙන් හිත එකට යොමු වෙලා, හිත ඒකට යොමු වෙලා, ඊළඟට කයින් ක්‍රියා කරන්නේ නැහැ, වචනයෙන් ක්‍රියා කරන්නේ නැහැ, මනසින් ක්‍රියා කරන්නේ නැහැ, ආජීවයේ කියන කතාවේ වැරද්දක් නැහැ. මේ හැම එකක්ම ලෝකයේ මට්ටමින් පිරිසිදු භාවයක්. බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ, හිස් වචන කියන්නේ නැහැ, පරුෂ වචන කියන්නේ නැහැ, ප්‍රාණඝාතය කරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ, වැරදි කාමසේවනයේ යෙදෙන්නේ නැහැ. දැන් මේ ලෝකයේ මට්ටමින් අතික්‍රමණයක්. හැබැයි අර යෙදීමේදී කතා එකක්වත් එන්නේ නැහැ. අන්න නව කර්ම රැස් කරන්නේ නැහැ කියනකොටම කියවිලා ඉවරයි. කයෙන්, වචනෙන්, මනසින් ඒවා යෙදෙන්නේ නැහැ කියලා. කයෙන්, වචනෙන්, මනසින් ඒවා නොයෙදීම ඒ භාවිතය අන්න ඊතර වීම. දැන් හොඳට හිතලා බලන්න, මේ හැම විග්‍රහය එක්කම ගත්තට පස්සේ යෙදිලා තියෙන්නේ මගේ ප්‍රශ්නය. මම ප්‍රශ්නේනේ, වෙන ප්‍රශ්නයක් නෙවෙයි. එතකොට දැන් බලන්න මෙන්න මෙතන මේ ඉස්මතු කරන කාරණාව. එතකොට අර ආර්ය සත්‍ය නුවණේ දැක්ම, දැක්ම භාවිතා වෙද්දිනේ. එතකොට දැක්ම භාවිතා වෙනවා කියන්නේ එතකොට ඒක වැටහි සහගත බව භාවිතා වීමක් නෙනේ. දුක පිරිසිඳ දකිනකොට සමුදය ප්‍රහාණය වෙනවා, නිරෝධය සාක්ෂාත් වෙනවා, මග වැඩෙනවා. තුල යම් කිසි යෙදීමක් යෙදෙද්දී ඒ වැටහීම් සහගත බවක ජීවිත පැවැත්මක ඉන්න කෙනෙක්, වැටහීම් සහගත බවක ජීවිත භාවිතයක ඉන්න කෙනෙකුට මොනවා හෝ විඳවීමකින් යම් කිසි ගෝචරත්වයක් එනකොට අන්නේ ගෝචරත්වය විමසනවා. එතකොට එයාගේ ජීවිත භාවිතයේදී එයාට අභිසංකතං අභිසංචේතේතං වේදනීයං වශයෙන් තමයි එයාගේ වැටහීමනේ. එතකොට මේ වැටහීම කියන කාරණය භාවිතා වෙනකොට ඒ මොනවා හෝ යෙදීමක් ඉස්මතු වෙනකොට ඒ යෙදීම භාවිත වෙද්දී අන්න මාර්ග භාවිතයක්නේ සිද්ධ වෙන්නේනේ. එතකොට මොකද වෙන්නේ? අන්න ඒ වැටහීම් සහගත බව භාවිතා වෙද්දී අන්න අර ඒ දැක්මට අනුව තමයි චින්තනය මෙහෙවෙන්නේ. එතකොට අන්න ඒකත් එක්ක ලෝකය මට්ටමින් කාම ව්‍යාපාද විහිංසා සංකල්පනා ඉන්නේ නෑ. එතකොට ඒ ජීවිත භාවිතයත් එක්කනේ. එතකොට බලන්න මේ ධර්මයක් පිළිබඳව මේ කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් ඉස්මතු කරද්දී මේ කියන කාරණයක් එක්ක විමසීමක් කරන්නට විශේෂයෙන්ම මේ විග්‍රහ කරලා තියෙන විග්‍රහය ඒ විදිහට ඉස්මතු කරගන්න ලොකු වෙහෙසක් දරන්නට ඕනනේ. එතකොට මේ දැක්ම භාවිත වෙනකොට ඒ වැටහීම් සහගත බව භාවිත වෙනකොට ලෝකයේ මට්ටමේ කාම ව්‍යාපාද විහිංසා සංකල්පනා එන්නේ නැහනේ. ලෝකයේ මට්ටමින් ඒ කරුණු අතික්‍රමණය වෙනවා. එතකොට අප්පනා ව්‍යාපන අභිරෝපණ එන සම්පූර්ණයෙන්ම හිත ඒකට යොමු වෙලා. එතකොට ඒ වැටහීම භාවිතා වීමකනේනේ. සිතින් කයින් වචනේ, සිතින් සිතින් කයින් ක්‍රියා කිරීම වචනේ ඒ කටයුතු වෙන්නේ නැහනේ. ආජීවය කියන කතාවේ වැරද්දක් නැහැ. මේ හැම එකක්ම ලෝකයේ මට්ටමින් පිරිසිදු භාවයක්. බොරු කියන්නේ නැහැ, කේලම් කියන්නේ නැහැ, හිස් වචන කියන්නේ නැහැ, පරුස වචන කියන්නේ නැහැ, ප්‍රාණඝාතය කරන්නේ නැහැ, සොරකම් කරන්නේ නැහැ, වැරදි කාම සේවනය දෙන්නේ නැහැ. එතකොට සිතින් කයින් වචනයෙන් සිද්ධ වෙන්න තියෙන වැරදි වලට ඉඩ නැහැ. අර වැටහීම් සහගත බව භාවිත වෙද්දී. හැබැයි අර යෙදීමේදී කතා එකක්වත් එන්නේ නැහැ. අන්න නව කර්ම රැස් කරන්නේ නැහැ කියනකොටම කියවිලා ඉවරයි. කයින් වචනයෙන් මනසින් ඒවා යෙදෙන්නේ නැහැ. ඒතකොට අර වැටහීම භාවිත වෙනකොටනේ. වැටහීම භාවිත වෙනකොට අලුත් කර්ම නව කර්ම රැස් කරන්නේ නැහැ. කයින් වචනයෙන් මනසින් ඒවා නොයෙදීම ඒ භාවිතය අන්න ඉතිර වීම. දැන් හොඳට හිතලා බලන්න මේ හැම විග්‍රහයක් එක්කම ගත්තට පස්සේ යෙදිලා තියෙන්නේ මගේ ප්‍රශ්නය, මම ප්‍රශ්නය, වෙන ප්‍රශ්නයක් නෙමෙයි. තොඩේ වැරද්ද දැක්කනම් යම්කිසි යෙදීමක් ගෝචර වෙනකොට ඒ වැටහීම භාවිතාවක් නෙවෙන්නේ. එතකොට ඒ වැටහීම භාවිතා වෙනකොට ඉතර වීම. අපට මේ ලෝකයේ මොනම හරි ක්‍රමයකට බාහිර ප්‍රශ්නයක් ඒකාන්ත වෙලා නම් අපට මේ ලෝකයේ මොනම හරි ක්‍රමයකට බාහිර ප්‍රශ්නයක් ඒකාන්ත වෙලා නම් බාහිර ප්‍රශ්නේ ඒකාන්ත වෙන්නේ මම ප්‍රශ්නය බව අඳුනා නොගැනීමමයි. එතකොට ජීවිත පැවැත්ම ගත්තට පස්සේ ඇසින් රූපයක් දකිනකොට, කනින් ශබ්දයක් අහනකොට, ඇස කනනාසය දිවකය මන රූප ශබ්ද ගන්ධ රස පහස ධම්ම. එතකොට ඔන්න ඔය විදිහට නේ ජීවිත භාවිතයේ තියෙන්නේනේ. එතකොට බාහිරකට මොනවා හරි දැනීමක්, ඇහිීමක්, දැනීමක්, දැනගැනීමක් වෙනකොට බාහිර ප්‍රශ්නයක් ඒකාන්ත වෙලා නම් බාහිර ප්‍රශ්නේ ඒකාන්ත වෙන්නේ බාහිරකට යොමු වෙනවා කියන්නේම මම ප්‍රශ්නය හඳුනා නොගැනීම. මම ප්‍රශ්නයේ බව හඳුනගත්තනම් ප්‍රශ්නයේ තියෙන්නේ ක්ලේශයේ විනා බාහිර ප්‍රශ්නයක් නෙමෙයි. එතකොට මොනවා හරි අත්දැකීමක් ගෝචර වෙනකොට බාහිරකට යොමු වෙන්නේ යොමු වෙනව නම් අන්න එතකොට මම ප්‍රශ්නිය හඳුනගෙන නැහැ. මොනවා හරි කාරණයක් ගෝචර වෙනකොට මම ප්‍රශ්නේ බව හඳුනගත්තා නම් තොටි වැටහීම් සහගත බව ප්‍රඥාවන්ත ස්වභාවය ජීවිත භාවිතයේ යෙදීම ඇස ඇතිකල්හි අන ඇතිකල්හි නාසය ඇතිකල්හි දිව ඇතිකල්හි කය ඇතිකල්හි මන ඇතිකල්හි කියන වැටහීම එතන ඒ වැටහීමක් ඉස්මතු වෙනවා කියන්නේම එයා මම කියන ප්‍රශ්නය හඳුනගෙන. එතකොට ඒ වැටහීම් සහගත බවකනේ එතන පැවැත්මක් තියෙන්නේනේ. ප්‍රශ්නය තියෙන්නේ ක්ලේශයේ විනා බාහිර ප්‍රශ්නයක් නෙවෙයි. තොඩන්න ඒ කොටු කරගත්ත රාමුවෙන් එපිටට දැක්මක් ඇති වෙලා තියෙනවා නම් එතකොට ඒ වැටහීම් සහගත බවත් එක්ක බාහිර ප්‍රශ්නයක් කියලා යන්නේ නැහැ. ක්ලේශයක් කියන ප්‍රශ්නේ තමයි ඉස්මතු වෙන්නේ. ඇයි? මම කියන ප්‍රශ්නේ දැකලානේ. එතකොට එයාට යම්කිසි ගෝචරත්වයක් වෙනකොට ඒ ක්ලේශයක් කියලා තමයි ඉස්මතු වෙන්නේ. මෙන්න මේ සිදුවෙන වැඩපිළිවෙල පිළිබඳව ලෝකයේ මට්ටමින් වූ විග්‍රහයක්. මෙන්න මේ සිදුවෙන වැඩපිළිවෙල පිළිබඳව ලෝකයේ මට්ටමින් වූ විග්‍රහයක් බුදුරජාණන් වහන්සේ මේ වප්ප සූත්‍රයේ පැහැදිලි කරනවා. එතකොට මම ප්‍රශ්නේ බව හඳුනගෙනනේ දුනගැනීමේදී යම්කිසි යෙදීමක් යෙදෙනකොට යම්කිසි ගෝචරත්වයක් යෙදෙනකොට එතින්දි ඉස්මතු වෙන්නේ ක්ලේශයක් කියලානේ. ඒකේ වැරද්ද දකිනකොට ප්‍රඥාවන්ත ජීවිත භාවිතයකින් ප්‍රඥාවන්තව ජීවිත භාවිතයක් යෙදෙනකොට ඒ යම්කිසි ගෝචරත්වයක් යෙද්දී ඒක ක්ලේශයක් කියලා තමයි ඉස්මතු වෙන්නේ. බාහිර ප්‍රශ්නයක් කියලා නෙමෙයි. ඒතර මම කියන වැරද්ද දැකමු නිසානේ එහෙම වෙන්නේ නේ. මම කියන ප්‍රශ්නය දැක්කනම් එතන ඒ වැරද්ද දැක්කනම් එතකොට සංකල්පමීය බව ඉක්මවලනේ. අත්වාද ලෝකවාද කියන කාරණාවලට යන්නේ නැහැ. එතන යෙදීම මොකක්ද? මම කියන වැරද්ද දැකලානේ. එතකොට එතන යම්කිසි යෙදීමක් තියෙනවනේ. එතකොට මම ප්‍රශ්නය හඳුනගත්තනම් ප්‍රශ්නේ තියෙන්නේ ක්ලේශයේ කියන වැටහීමෙන් යුක්තව තමයි එතන ඒදීම සිද්ධ වෙන්නේ නේ. එතකොට මෙන්න මේ කාරණේ ලෝකයේ මට්ටමින් විග්‍රහයක් බුදුරජාණන් වහන්සේ වප්ප සූත්‍රයේදී පැහැදිලි කරනවා. ඒ කියන්නේ එතනදී පැහැදිලි කරනවා මොන වප්ප සූත්‍රය වප්ප කියන ශාක්‍යයන්ගෙන් අහන්නේ. යේ කාය සමාරම්භ පච්චයා උපජ්ජಂತಿ ආසවා විගාත පරිලාහ. කාය සමාරම්භා පටිවිරතස්ස ඒවංසතේ ආසවා විගාත පරිලාහ න හොಂತಿ. එතකොට මේ මෙතනදී මොග්ගල්ලාණන් වහන්සේ සමග කරපු සාකච්ඡාවක්නේ. එතකොට වප්ප සූත්‍රයේදී මොග්ගල්ලාණන් ස්වාමීන් වහන්සේ අහනවා මේ ප්‍රශ්නය. මේ කය කියන කාරණාව මුල් කරගෙන උපදිනවාද? ඒක මුල් කරගෙන ඒ කාරණාව හේතු කරගෙන ආශ්‍රවයන්ගේ පැවැත්මක් එනවාද? කය මුල් කරගෙන සිදුවෙන කාරණාව අතික්‍රමණය වුණාට පස්සේ ඒ ආශ්‍රවයන්ගේ පැවැත්මක් එන්නේ නෑ. එතකොට මේ මේක හරි ලස්සන සූත්‍ර දේශනාවක් මේ මොග්ගල්ලාණන් වහන්සේ වප්පගෙන් අහනව ප්‍රශ්නයක්. ප්‍රශ්නය තමයි යම් කිසි කෙනෙක් ඒක මේ උපුටණයකින් ගන්නේ වප්ප සූත්‍රය යම් කිසි කෙනෙක් කයින් වචනයෙන් මනසින් සංවර වුණා නම් යම් කිසි කෙනෙක් මේ මුගල්ලාණන් වහන්සේ වප්ප කියන ශාක්‍යයෙන් අහන්නේ යම් කිසි කෙනෙක් කයින් වචනයෙන් මනසින් සංවර වුණා නම් අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව ඉපදුනා නම් ඔබ දකිනවද එවැනි පුද්ගලයෙකුට උපදින ආශ්‍රවයන් මතුමත්ෙහි එනවද කියලා අහනවා. ප්‍රශ්නේ මොකද්ද? වප්පගෙන් අහන්නේ ඔන්න යම් කිසි කෙනෙකුට කයින් වචනයෙන් මනසින් සංවරයි. අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව ඉපදිලා. තොටේ ඒ ස්වභාවයක් නෙනේ කයින් වචනයෙන් මනසින් සංවර වෙන සංවර වෙලා අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව ඉපදුනා නම් ඔබ දකිනවද එවැනි පුද්ගලයෙකුට උපදින ආශ්‍රවයන් මතුමත්ෙහි එනවද කියලා මේ බප්පගෙන් මොග්ගල්ලාණන් වහන්සේ විමසනවා. එතකොට මේ ප්‍රශ්න කරන්නේ මොග්ගල්ලාණන් වහන්සේ බප්පගෙන් වැටහීම් සහගත බවක් ආවට පස්සේ. එතකොට ඒ වැටහීම් සහගත බවක භාවිතයකදී කයින් වචනයෙන් මනසින් සංවර වෙලා නම් අවිද්‍යාව දුරු වුණා නම් එවැනි කෙනෙකුට ආශ්‍රව තියනවද කියලා නෙමෙයි අහන්නේ. මත්ෙහි ආශ්‍රව වෙනවද කියලා නෙ අහන්නේ. ඊට පස්සේ වප්ප පිළිතුරු දෙනවා. ඔව් එහෙම එනවා කියනවා. ඊට පස්සේ වප්ප කියනවා ඇයි අතීතයේ කරපු කර්ම තියෙනවනේ ඒ විපාක දී යුත්තේ විපාක දීලා ඉවර නෑ. එවැනි පුරුෂයා දුක් විඳින ආශ්‍රව මෙලොවක් පරලොවක් විඳවනවා. එතකොට මේ වප්ප කියනවා ඉදස්ස බන්තේ පුබ්බේ පාපකම්මං කතං අවිපක්ක විපාකං තතෝ නිදානම් පුරිසං දුක්ඛ වේදනීයා ආසවා ආසවේයුම් අභිසම්පරායන්ති. වප්ප කියනවා මේ ස්වාමීනි අතීතයේ කරපු කර්ම තියෙනවනේ ඒ විපාක දී යුත්ත විපාක දීලා ඉවර නැහැ. එවැනි පුරුෂයා දුක් විඳින ආශ්‍රව මෙලවත් පරලොවත් විඳවනවා කියලා කියනවා. එතකොට මේ අහන්නේ මේ සාරිපුත්තයන් මොග්ගල්ලාණන් වහන්සේ අහන්නේ මේ ඒ වැටහීම් සහගත බව භාවිතාව කියන ජීවිත පැවැත්මක මත්ෙහි ආශ්‍රව උපදිනවද කියලානේ. එතකොට වප්ප කියනවා එහෙමයි උපදිනවා කියලා. ඊට පස්සේ තමයි මේ කාරණේ භාග්‍යතුන් වහන්සේ මේ ස්ථානයට වැඩම කරලා භාග්‍යතුන් වහන්සේගේ විග්‍රහය තමයි මෙතනදී ඉස්මතු වෙන්නේ. කොහොමද කියන්නේ භාග්‍යතුන් වහන්සේ තමයි ඊළඟට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ. දැන් වප්ප කියනවානේ අතීතයේ කරපු කර්ම විපාක විඳවනවා කියලා. එතකොට එහෙමනේ අදහස් තියෙන්නේනේ. දැන් ඔය මුග්ගල්ලාණන් වහන්සේටනේ අර අතීතයේ කරපු කර්මවල විපාකනේ මේ විඳෙව්වේ කියලා එහෙම අදහස් තියෙනවනේ. එතකොට මොනවා හරි ඒ අතීතයේ කරපු අකුසල කර්මවල ඵල විපාක මේ ජීවිතයේදී විඳවන. එතකොට මේ මොග්ගල්ලාණන් වහන්සේ අහපු ප්‍රශ්නයත් එක්ක භාග්‍යතුන් වහන්සේගේ විග්‍රහය ඊළඟට ඉස්මතු කරනවා. කොහොමද ඊයේ ඒ කාය සමාරම්භ පච්චයා උපජ්ජන්ති ආසවා විගාත පරිලාහ. කාය සමාරම්භ පටිවිරතස්ස ඒවංසතේ ආසවා විගාත පරිලාහ නහොන්ති. එතකොට බුදුරජාණන් වහන්සේ එතනදී විමසනවා, වප්ප ඔබ මොකද්ද හිතන්නේ? කය මුල් කරගෙන උපදින ආශ්‍රව වෙහෙස තැවීම, ඒ කය මුල් කරගෙන උපදින ආශ්‍රව දුරු වුණහම ඔහුට ආශ්‍රව වෙහෙස තැවීම නැහැ, ඔහු නව කර්ම කරන්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ ඉස්මතු කරනවානේ. ඒ කාය සමාරම්භ පච්චයා උපජ්ජන්ති ආසවා විගාත පරිලාහ. කාය සමාරම්භ කාය සමාරම්භා පටිවිරතස්ස ඒවංසතේ ආසවා විගාත පරිලාහ නහොන්ති. ඒ කියන්නේ මේ කය කියන කාරණාව මුල් කරගෙන උපදිනවාද, ඒක මුල් කරගෙන ඒ කාරණාව හේතු කරගෙන ආශ්‍රවයන්ගේ පැවැත්මක් එනවාද, ඒ කය මුල් කරගෙන සිදුවෙන කාරණාව අතික්‍රමණය වුණාට පස්සේ ඒ ආශ්‍රවයන්ගේ පැවැත්මක් ඉන්නේ නැහැ. අන්න පෙන්නනවා තෝ නවං කම්මං න කරෝති පුරාණංච කම්මං පුස්ස පුස්ස භ්‍යන්ති කරෝති. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරන්නේ කොහොමද? කය මුල් කරගෙන උපදිනවා ආශ්‍රව වෙහෙස තැවීම. ඉතින් පාලි පාඨයත් එක්කම අරගෙන අපි පොඩ්ඩක් බලමු මේ කාරණේ. තංකින් මඤ්ඤසි වප්ප යේ කාය සමාරම්භ පච්චයා උපජ්ජන්ති ආසවා විගාත පරිලාහ. ඔබ මොකක්ද හිතන්නේ වප්ප? කය මුල් කරගෙන උපදිනවා ආශ්‍රව වෙහෙස තැවීම. කාය සමාරම්භා පටිවිරතස්ස ඒවංසතේ ආසවා විගාත පරිලාහ නහොන්ති. එම කය මුල් කරගෙන උපදින ආශ්‍රව දුරු වුණහම විගාත පරිලාහ ආශ්‍රව දුරු මේ කය මුල් කරගෙන උපදින ආශ්‍රව දුරු වුණහම ඔහුට ආශ්‍රව වෙහෙස තැවීම නැහැ. සෝ නවංච කම්මං න කරෝති, ඔහු නව කර්ම කරන්නේ නැහැ. සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා ඒහිපස්සිකා ඕපනයිකා පච්චත්තං වේදිතබ්බා විඤ්ඤූහි. එතකොට ඔහු නව කර්ම කරන්නේ නැහැ. ඒ දිරායා සන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා. එතකොට ඒ දිරායම් සන්දිට්ඨිකයි අකාලිකයි ඒහිපස්සිකයි ඕපනයිකයි පච්චත්තං වේදිතබ්බ. එතකොට ඒ පුරාණ කර්ම ස්පර්ශ කරමින් අස්තංගමයට යනවා. එතකොට ඒ දිරායම් සන්දිට්ඨිකයි අකාලිකයි. එතකොට මෙතනදි මේ කියන්නේ ධර්මයේ ස්වභාවය. එතකොට ඒ වැටහීම් සහගත බව භාවිතා වෙනකොට පුරාණ කර්ම ස්පර්ශ කිරීම කරන්නේ නැහැ. පස්සසි නෝතං වප්පතං තානං යතෝ නිදානං පුරිසං දුක්ඛ වේදනීයං ආසවා ආසවේයුං අபிසම්පරායන්ති. ඊට පස්සේ අහනවා, ඔබ දකිනවද වප්ප යම්කිසි කාරණාවකින් මේ පුරුෂයාගේ දුක් වේදනා ලබන ආසව මතුමත්ෙහි තියෙනවා කියලා? නෝ හේතම් බන්තේ. වප්ප කියනවා, නෑ ස්වාමිනේ එහෙම නෑ කියලා. එතකොට බලමු මෙන්න දැන් අලුත් කර්ම වෙන්නේ නැහැ. අර කම්ම සූත්‍රයේ පෙන්වුවේ නව කර්ම වෙන්නේ නැහැ. කම්ම නිරෝධේ කයින් වචනෙන් මනසින් වෙන්නේ නැහැ. කයින් වචනෙන් මනසින් මේක වෙනවනම් අන්න ආශ්‍රවයන්ගේ ගලා යෑමක්මයි වෙන්නේ. ආශ්‍රව අතික්‍රමණයක් වෙන්නේ නැහැ. අර සබ්බාසව සූත්‍රයේ පෙන්වන ක්‍රමයට යන්නේ නැහැ. එතකොට මේ නව කර්මයක් වෙන්නේ නැහැ කියනවා. පුරාණ කර්මයක් යෙදුනා නම් ඇස කන පුරාණ කර්මයක් යෙදුනා නම් ඇස කන නාසය දිවකය මනස බවක්. දැන් මොකද වෙලා තියෙන්නේ? ඒ යෙදීම එක්ක ස්පර්ශයක් යෙදීමෙන් ඒක අතික්‍රමණය වෙනවා. එච්චරයි. එතකොට දැන් මෙතන ඒ වැටහීම් සහගත බව භාවිත වෙනකොට මොනවා හෝ කාරණයක් මොනවා හෝ යම් කිසි යෙදීමක් යෙදෙනකොට අන්න මොකද වෙන්නේ? ඒක අතික්‍රමණය වෙනවනේ. අන්න දිරනවා, වැටහීම භාවිත වෙනවනේ මොනවා හෝ යෙදීමක් යෙදෙනකොට. නිජ්ජරා සන්දිට්ඨිකා අකාලික ඒහිපස්තිකා ඕපනයික පච්චත්තං වේදිතබ්වා විඤ්ඤූහීති කියනවා. දැන් මේ ගතිය තමයි උනේ නුවණ තියෙන මේ විදිහට දකින්නේ. තමන්ගේ දැන් යෙදিলা තිබෙන්නා වූ දැක්මට අනුවමයි ඒ කාරණාව යෙදෙන්නේ. අන්න අනියෝග පච්චවෙක්කණ ආදී පැහැදිලි කරනවා. එතකොට අනියෝගෝ පච්චවෙක්කණ කියන්නේ අනුවම වූ යෙදීමනේනේ. අනුවම වූ යෙදීම. එතකොට අනුවම වූ යෙදීම වෙන්නේ කොහොමද? අනේ වැටහීම් සහගත බව භාවිතා වීම කියන කාරණේනේ. දැන් කාලේ කියන කාරණාවක විග්‍රහය කතාවක් එන්නේ නෑ. එතකොට කාලය අතික්‍රමණය කිරීමක් නිස්මත වෙන්නේ. ඔය කාරණාවට යොමු වුණ තැනදී ඒකට අදාළව බලන්න පුළුවන්. ඔය කාරණාවට යොමු වුණ තැනදී ඒකට අදාළව බලන්න පුළුවන්. ආර්ය ඉදිරියේදී දහමට අනුව ජීවිතය හසුරවනවා විනා තමන්ගේ හිතට අනුව ජීවිතේ හැතිරෙන්නේ නැහැ. එතකොට ආර්ය ඉදිරිය කියන එකේ එක දැක්මක් නේනේ. එතකොට මේ වැටහීම් සහගත බවක ජීවිත භාවිතයක් නේ. එතකොට ආර්ය ඉදිරියේදී දහමට අනුව තමයි ජීවිතේ හැසිරෙන්නේ. තමන්ගේ හිතට අනුව ජීවිතය හැසිරීමක් වෙන්නේ නැහැ. ඇයි ඒ? ආරීර්දී කියන තැනදී මේ වැටහීම් සහගත බවනේ භාවිත වීම වෙන්නේ. එතකොට තමන් කියන කාරණේ ඉක්මවලානේ. මම කියන කාරණේ වැරද්ද දැකලා හැබැයි ජීවිත භාවිතයක් යෙදෙනවානේ. හැබැයි ඒ ජීවිත භාවිතයේදී තමන්ගේ හිතට අනුව ජීවිත භාවිතයක් යෙදෙන්නේ නැහැ. තමන්ගේ හිතට අනුව ජීවිතේ හැතිරෙනකොට මොකද වෙන්නේ? තමන්ට ඕන විදිහට තමන්ගේ සිතිවිලි එක්ක කාමයයි පටිගයයි කාමරාගයයි පටිගයයි මෙන්න මේ කාරණාව එක්ක යෙදෙනවා. හැබැයි අන්න ආර්ය ඉර්ධිය යෙදෙනකොට තමන්ට ඕන විදිහට ඒ කටයුත්තට යන්නේ නැහැ. අන්න ඒකට යොමු වෙලයි බලන්නේ. ඒකට ඕපනයිකයි න්‍යායාත්මක භාවයට ලං වෙලයි බලන්නේ. ඒක එක්කයි වටහා ගන්නෙ. මෙන්න මේ ගතිය ඉස්මතු වෙනවා. එහෙම දකිනකොට වප්පගෙන් අහනවා, යතෝ නිදානං දුක්ඛ වේදනීයා ආසවා ආසවෙයු. එයාට දැන් දුක් විඳින්න අවශ්‍ය ආශ්‍රවයන් නැවත පැවැත්මක නැවත යොමු වීමකට මතුමත්තේ යොමු වීමකට ගලාගෙනවද නැහැ කියනවා. තුර්බාණි වැටහීම් සහගත බව භාවිතා වෙනකොට වප්පගෙන් අහනවා, එයාට දැන් දුක් විඳවන්න අවශ්‍ය ආශ්‍රවයන් නැවත පැවැත්මක නැවත මතුවීමකට මතුමත්තේ යොමු වීමකට ගලාගෙන එනවද අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේ වප්පගෙන් වප්පට විග්‍රහ කළානේනේ, කය මුල් කරගෙන ආශ්‍රව උපදිනවනේ. එම කය මුල් කරගෙන ආශ්‍රව උපදින ආශ්‍රව දුරු වුණහම ඔහුට ආශ්‍රව වෙහෙස පැවීම නැහැ. එතකොට එහෙම නැති වෙනකොට නවකර්ම කිරීමකුත් නැහැනේ. පුරාණ කර්ම ස්පර්ශ කරමින් අස්තංගමේට යනවා. අන්න දහම් ස්වභාවයනේ. එතකොට කාලය ඉක්මවනවා. එතකොට එන්න මෙන්න මේ ස්වභාවයත් එක්ක එයාට දැන් දුක් විඳින අවශ්‍ය ආශ්‍රවයන් නැවත පැවැත්මක නැවත යොමු වීමකට මතුමත්ත්‍ය යොමු වීමකට ගලාගෙනවද නැහැ කියනවා. අර කතාවක් නැහැ. දැන් අපි හෝගාල කතා කරනවා. වචනයෙන් අපි කර්ම කරනවා. වචනයෙන් සිදුවන්නා වූ ක්‍රියාව ඒකත් මුල් කරගෙන උපදින ආශ්‍රව. එතකොට ඒ වචනයෙන් සිදුවන්නා වූ ක්‍රියාව වෙන් වුණා නම් වෙන් වෙන්නේ කොහොමද? අර විදියට යථාර්ථය දැක්කනම් කුමක් මුල් කරගෙනද? මම යෙදීම මුල් කරගෙන ඇතිවන ප්‍රශ්නය. එතකොට ඒ ප්‍රශ්නය දැක්කනම් සක්කාය දිට්ඨිය කියන වැරද්ද දැක්කනම් මම කියන යෙදීමේ මුල් කරගෙන ඇතිවන ප්‍රශ්නය සක්කාය දිට්ඨිය හෝ සක්කායනේ. ඒ වැරද්ද දැක්කනම් කණක් ඇසක් ඇති බව කල්හි පැන නැගීම වේ. එතකොට ඇසක් ඇති බවට කණක් ඇති බවට ආදී වශයෙන් වැටහීම් සහගත බවකින් බවක් ජීවිත භාවිතාවක් වෙනවනම් මම යෙදීමේ වැරද්ද දැක්කනම් අන්න එතකොට අර ක්‍රියාවක් කියන කාරණය වෙන්නුනා නන්නේ. ඒ මම කියන කාරණය දැක්කට පස්සේ ක්‍රියාව කියන කාරණය ඒ වෙන්වීම ඒ වැටහීම් සහගත බවක් නේද නිස්මතු වෙන්නේනේ. කණක් ඇසක් ඇති බව ඇතිකල්හි පැන නැගීම වේ කියන කාරණාව අන්න එතැනදී ඒක මුල් කරගෙන නව කර්මවලට යන්නේ නෑ. අන්න පුරාණ කර්මවල යෙදීම ඇස ඇතිකල්හි කණ ඇතිකල්හි කියන යෙදීම ගෙවෙනවා එච්චරයි. නව කර්මයකට යන්නේ නෑ. මතුමත්තේ පැවැත්ම පිණිස ආශ්‍රව වෙන්නේ නෑ. එතකොට අර කම්ම සූත්‍රය වප්ප සූත්‍රය තුළින් ඉස්මතු කරන්නේනෙ. එතකොට සාරිපුත්තයන් වහන්සේ මොග්ගල්ලාණයන් වහන්සේ වප්පගෙන් ඇහුවනේ අතීතයේ කරපු කර්ම තියෙනවනේ ඒවා විපාක දිය යුත්තේ විපාක දීලා ඉවර නැහැ. එවැනි පුරුෂයා දුක් විඳින ආශ්‍රව මෙරවත් පරලවත් විඳවනවා කියලා සාරිපුත්තු සාමණේර මහන්සිය අප ප්‍රශ්නෙට උත්තර දෙනවානේ. සාරිපුත්තයන් වහන්සේ ඇහුවේ යම් කිසි කෙනෙක් කයින් වචනයෙන් මනසෙන් සංවරයි අවිද්‍යාව දුරු වෙලා විද්‍යාව ඉපදිලාන ඔබ දකින්නවද එවැනි කෙනෙකුට ආශ්‍රවයන් එනවද කියලා. පප්පගෙන් අහන්නේ යා නිගණ්ඨ ශ්‍රාවකේ. එතකොට මේ මොග්ගල්ලාණන් වහන්සේ අහන්නේ රහත් උනහම මෙහෙම තියනවද කියලානේ. වැටහීම් සහගත බව භාවිත වෙද්දී කයින් වචනේ මනසින් සංවරයි අවිද්‍යාව දුරු වෙලා එවැනි කෙනෙකුට මත්හි ආශ්‍රය වෙනවද කියලානේ ඇහුවේ. ඔව් එනවා කියනවා. ඇයි අතීතයේ කරපු කර්ම තියෙනවනේ. එතකොට බලන්න මේ සාමණේරයන්සේ මේ වප්ප සූත්‍රය පදනම් කරගෙන මේ වැරදි දෘෂ්ටීන් වලට යන්න තියෙන ඉඩ කොච්චර ලස්සනට ඉස්මතු කරලා දෙනවදනේ. එතකොට අතීතයේ කරපු කර්ම තියෙනවනේ. ඒවා විපාක දී යුතු විපාක දීලා ඉවර නැහැනේ. එවැනි පුරුෂයා දුක් විඳින ආශ්‍රව මෙලවත් පරලොවත් විඳවනවා කියලා වප්ප කියනවානේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා කය මුල් කරගෙන උපදින ආශ්‍රව, එහෙම කය මුල් කරගෙන උපදින ආශ්‍රව දුරු වුණාම ඔහුට ආශ්‍රව නැහැ. ඔහු නව කර්ම කරන්නේ නැහැ. පුරාණ කර්ම අස්තංගමයට ගිහිල්ලානේ. එතකොට අන්නේ දහම් ස්වභාවයනේ ඉස්මතු කරේ නේද? එතකොට ඒ යථාර්ථය දැක්කනම් ඒ වැටහීම් සහගත බව භාවිතා වෙද්දී නව කර්ම වලට යන්නේ නැහැ. අන්න පුරාණ කර්ම වල යෙදීම ඇස ඇති කල්හි කන ඇති කල්හි කියන යෙදීම ගෙවෙනවා එච්චරයි. නව කර්මයකට යන්නේ නැහැ. මතුමත්තේ පැවැත්ම පිණිස ආශ්‍රව වෙන්නේ නැහැ. මොන ටිකක් හිතලා බලන්න. අපට යම්කිසි කාරණාවකට හැරෙන්න, අපට යම්කිසි කාරණාවකට හැරෙන්න අපි වචනයක් කතා කරනකොට, අපට යම්කිසි කාරණාවකට හැරෙන්න අපි වචනයක් කතා කරනකොට මේ ලෝකයේ ඕනෑම දෙයක් සිද්ධියක් මුල් කරගෙන අපට එතනින් යථාර්ථයක් පාදක කරගෙන නෙමෙයි කතා කරන්නේ. අපි කතා කරන්නේ ක්ලේශයක් පාදක කරගෙන. ක්ලේශයේ ක්ලේශයක් බව දන්නේ නැහැ. දැක්මක් නැහැ. මම ප්‍රශ්නේ, මගේ ප්‍රශ්නේ කියලා. ක්ලේශයේ ප්‍රශ්නේ දකින්නේ නැතිව එතකොට බලන්න මොනවා හරි කතා කරනකොට මොනවා හරි දෙයක් සිද්ධියක් පාදක කරගෙන කතා කරනකොට යථාර්ථයක් නෙමෙයි කතා කරන්නේ. මොනවා හරි බලන්න මේ ජීවිත භාවිතයේදී කතා කරද්දී මේක ක්ලේශයක්, මේක විශේෂ සකස් වූවක් ක්‍රියාකාරීත්වයක් එහෙම අදහසක් නැහැනේ. සත්‍යවාදීව කතා කළොත් එහෙම ජීවිත භාවිතයේදී එහෙම යෙදීමක්ද නේ? විතර හැමතිස්සේම එහෙම වැටහීමක් භාවිතා වීමක් එහෙම අවස්ථාවක් නෙවෙයිනේ නේ ජීවිත භාවිතයේදී. දැන් මේ වගේ අවස්ථාවකදී ඔබ හොඳට කන් යොමාගෙන මෙතෙන්ට මෙමු වෙලා මේ විමසීමක් කරගෙන ඉන්නවනේ. කොහොම මේ වෙලාවේ අතීත අනාගත කාරණා මතක් වෙන්නේ නැහෙනේ නේ? හැබැයි ජීවිත සාමාන්‍ය වෙලාවේදී සාමාන්‍යයෙන් දෙයක් සිද්ධියක් මුල් කරගෙන නෙවෙයිනේ කතා කරන්නේ නේ? යථාර්ථයක් ගැන වැටහීමකින් නෙවෙයිනේ. සිහියක් භාවිතා වීමක් වෙන්නේ නැහෙනේ නේ? එතකොට බලන්න, එතකොට අපි මොනවා හරි ක්ලේශයක් පාදක කරගෙනමයි කතා කරන්නේ නේ. එතකොට වැටහීම් සහගත බවක් කියන කාරණේක ජීවිත පැවැත්මක් වෙනවනම්, වැටහීම් සහගත බවකින් ජීවිත භාවිතයක් වෙනවනම් ක්ලේශයක් කියන වැටහීම කියන කාරණේ එතන ඉස්මතු වෙලා නේ. නමුත් එහෙම ස්වභාවයක් වෙන්නේ නැහැ. ක්ලේශයක් කියලා දන්නෙත් නැහැ, දැක්මක් නැහැ, මම මගේ ප්‍රශ්නේ කියලා දන්නෙත් නැහැ නේ. ප්‍රශ්නේ මගේ ප්‍රශ්නේ දකින්නේ නැතිව, ක්ලේශයේ ප්‍රශ්නේ දකින්නේ නැතිව අපට මේ ලෝකය පිළිබඳව කතාවක් ගොඩනගෙනවා. අන්න ඒ ලෝකය පිළිබඳ කතාවේදී අන්න අපිට වචනයෙන් ආශ්‍රව ගලාගෙන එනවා. එතකොට ජීවිත භාවිතයේදී ප්‍රශ්නය මගේ, මම ප්‍රශ්නයි කියලා වැටහීම භාවිතාවක් නෙවෙයිනේ නේ. සිතින් කයින් වචනෙන් මේ විදියට ජීවිත පැවැත්මක් නේ තියෙන්නේ. එතකොට එහෙම ජීවිත පැවැත්මකදී මොකද වෙන්නේ? මේ ලෝකය පිළිබඳ කතාවක් ගොඩනැගෙනවා. අන්න ඒ ලෝකය පිළිබඳ කතාවේදී අන්න අපිට වචනයෙන් ආශ්‍රව ගලාගෙන එනවා. ඊළඟට ආයේ පැහැදිලි කරනවා, වප්ප මේ මනස මුල් කරගෙන නේ කය වචනය ඊට මනස මේ මනස මුල් කරගෙන උපදිනවද ආශ්‍රව විගත පරිලාහ නේ ඒ වෙහෙස තැවීම කියන කාරණා මොකද වෙන්නේ කයි වචනේ මනසේ දුක් ලැබෙන ඒ මනසින් සිදුවන්නා වූ හිතීමෙන් සිදුවන්නා වූ ඒ කාරණාව අතික්‍රමණය වීමේ ඒ ආශ්‍රවට නිදා නෑ පුරාණ කර්ම වලට නිදාක් නෑ නේ එතකොට සිතින් කයින් වචනේ මේ විදිහට මොනවා හෝ යෙද කාරණාවක් යෙදෙනවා නම් මොකද වෙන්නේ අතික්‍රමණය වීමෙන් ආශ්‍රවට නිදා නෑ අන්න නව කර්මයින් වචනෙන් මනසින් කරන්නේ නැහැ. කම්ම සූත්‍රයේ පැහැදිලි කරේ පුරාණ කර්මයක් වුණා නම් කන ඇතිකල්හි වුණා නම් ඒ පහසින්ම ගෙවිල යනවා එච්චරයි. එතකොට බලන්න මේ කම්ම සූත්‍රයත් එක්ක කන ඇතිකල්හි කියලානේ කියන්නේ නේ. මට කෙනෙක් බන්නා. එහෙම නෙවෙයිනේ. ඒතර පුරාණ කර්මයක් කියලා කියන්නේ කන ඇති කල්හි. ඒතකොට ඒ කාරණේ වැටහීමක් ඉන්නේ. එතකොට සංකල්පමීය බව ඉක්ම වූ යෙදීම. සක්කාය කියලා විග්‍රහ කරනවනේ. එතකොට මම කියන යෙදීමේ වැරද්ද දැකලා ඇති කල්හි හත්පාදූපම සූත්‍රය ගත්තනේ. සංචේතනා සූත්‍රය ගත්තේ. කය ඇති කල්හි එතකොට ඒක වැටහීමක්නේ ඒ පහසින්ම ගෙවිල යනවා එච්චරයි අර බාහ්‍ය සූත්‍රයේදී එහෙම ගැඹුරට යන්න පුළුවන් මේ කරුණ දිත්තේ දිත්ත මත්තං භවිස්සති සුතේ සුත මත්තං භවිස්සති එච්චරයි එතකොට බාහ්‍ය සූත්‍රයත් එක්ක මෙන්න මේ ස්වභාවයනේ එතකොට කන ඇති කල්හි කියන කාරණයත් එක්ක බාහිරින් මොනවා හරි ගෝචරත්වයක් එනකොට කන ඇති කල්හි කියන වැටහීම භාවිතා වීමක් වෙනකොට අන්න සුතේ සුතමත්තම් භවිස්සති. එතකොට අන්න එතකොට බලන්න මේ බාහ්‍ය සූත්‍රයේ විග්‍රහයත් එක්ක දැන් ඇහුනොත් ඇහුන විතරයි කියලා නිකන් වචනකින් සංකල්පමී බවකින් කතා කරන්න පුළුවන්නේ. නමුත් බලන්නේ ගැඹුරු විග්‍රහයත් එක්ක අන්නේ මේ වැටහීම භාවිතා වීමේ ස්වභාවය ගැන කරපු විග්‍රහය තමයි බාහිර සූත්‍රයේ ගැඹුරු විග්‍රහයක් විදිහට ඉස්මතු කරේ නේ. න්‍යායාත්මක භාවය හරියට ફોકસ වුණොත් ඒ ගැඹුරු විග්‍රහය දක්වාම යන්න පුළුවන්. එතකොට මේ කනක් ඇසක් ඇතිකල්හි කනක් ඇතිකල්හි නාසයක් ඇතිකල්හි කියන වැටහීම් සහගත බව භාවිතය නේනේ. එතකොට ඒ ප්‍රඥාවන්ත බව කියන කාරණයක් එක්ක මේ වැටහීම් සහගත බව කියන කාරණය ගැන න්‍යායාත්මකව කරපු විග්‍රහයනේ වප්ප සූත්‍රය අම්ම සූත්‍රයත් එක්ක මේ ඉස්මතු කරේනේ. ඒ ගැඹුරු විග්‍රහය දක්වාම යන්න පුළුවන්. ඒ ගැඹුරු විග්‍රහය කිව්වේ මොකද්ද? දිත්තේ දිත්ත මත්තම් භවිස්සති, සුතේ සුත මත්තම් භවිස්සති කියන විග්‍රහයනේ. බාහ්‍ය කියලා කියන්නේ නේද සාමිනාසේ නිතරම කියන්නේ විශේෂයෙන්ම ප්‍රඥාවන්තයින් අතර ඒ වහා වැටෙන ස්වභාවින් අග්‍ර ඒ උත්තමයක් නෙනේ බාහ්‍ය ඒ වැටහීම් සහගත බව භාග්‍යතුන් වහන්සේ කෙටි ධර්මානුශාසනා කිම වටහා ගත්තනේ. ඒතර බලන්න මේක ඒ ගැඹුරු විග්‍රහය න්‍යායාත්මක භාවය හරියට ફોકસ වෙන්නට ඕනනේ. අර කියන වැටහීම් සහගත බව භාවිතා කරනකොට අනිතින්ද විග්‍රහ කරනවා දිත්තේ දිත්ත මත්තම් භවිස්සති සුතේ සුත මත්තම් භවිස්සති. දුටුයේ දුටු මාත්‍රයක් පමණ වන්නේ ඇසූයේ ඇසූ මාත්‍රයක් පමණ වන්නේ නේ. එතකොට ඒ ගැඹුරු විග්‍රහය දක්වාම යන්න පුළුවන්. හැබැයි හොඳට තේරුම් ගන්න ඒ කාරණාව තුල මම බව වූ විග්‍රහය අතික්‍රමණය වීමෙනුයි සිදුවිය යුත්තේ. එතකොට මේ ditthi ditthamattam bhavissati suti sutamattam bhavissati කියන මේ විග්‍රහය වැටහීම් සහගත භාවිතා වීම ගැන කරපු විග්‍රහයනේ. එතකොට ඒ කරපු විග්‍රහය මම බව විග්‍රහය අතික්‍රමණය වීමෙනුයි සිදුවිය යුත්තේ. මම බව වූ විග්‍රහය අතික්‍රමණය වුණේ නැත්නම් අන්න අපට මට යම් විග්‍රහයක් ලැබෙන බවක් එනවා. මෙන්න මේ විදිහට ඒ කාරණාව දිරවනවා කියවනවා. එතකොට කියනවා අන්දිට්ඨිකා නිජ්ජරා අකාලිකා එහිපස්සිකා. ඒ දිරායාම. එතකොට මේ අතික්‍රමණය වීමේ ස්වභාවය ඒ කාරණාව දිරවනවා කියනවා. සන්දිට්ඨික අකාලික එහිපස්සික ඕපනයිකාදී දහමේ න්‍යායාත්මක බව ඒ විදිහට වෙනවා කියනවා. ඔය විදිහට වෙනකොට ආපහු දුක් විඳීමකට ආශ්‍රවයක් එනවද කියලා අහනවා. එන්නේ නැහැ. ඊළඟට තව ලස්සන කාරණාවක් තියෙනවා. අවිද්‍යා පත්‍ය අවිද්‍යාව මුල් කරගෙන මේ ආශ්‍රවයන් උපදිනවා. අඥානකම. ඒ අඥානකම දුරු වෙලා විද්‍යාව ඉපදුනා නම් අර ආශ්‍රවවලට එන්න ඉඩක් තියෙනවද? නැහැ. අලුත් කර්ම එන්නෙත් නැහැ. පැරණි කර්ම යෙදීමෙන් විඳවනවා. ඒ කියන්නේ ඇස ඇතිකල්හි බව යෙදීම නිසානේ ප්‍රශ්නය ආවේ. ඒ කරුණින් ප්‍රශ්නේ ඉක්මනවා. එච්චරයි. අලුතින් කර්ම එන්නේ නැහැ. එතකොට ඇස ඇතිකල්හි කියන යෙදීම භාවිතා වුණාට පස්සේ අලුත් කර්මයක් ගැන කතාව නැහැ දෙන්නේ. පුරා ඒකරුණින් ප්‍රශ්නය ඉක්මවන උච්චරයි. අලුතෙන් කර්ම ඉන්නේ නැහැ. කන ඇතිකල්හි යෙදීමෙන් ප්‍රශ්න එන්නේ නැහැ එච්චරයි. සියලුම ප්‍රශ්න අතික්‍රමණය වෙනවා. අන්න නව කර්මයන් රැස් වෙන්නේ නැහැ. ඒ දැක්මේ ක්‍රමයක් එක්කම යථාර්ථය දකිනවා. අකාලික ඒහිපස්සිකාදී මෙන්න මේ දහමට අනුව නුවණැත්තාගේ වැඩපිළිවෙල නුවණ මුල් කරගෙන සිද්ධ වෙනවා. අවිද්‍යාව අඥානකම කියන්නේ ප්‍රශ්නය හැටියට දන්නේ නැතිකමනේ. ප්‍රශ්නය හැටියට නොදන්නාකම මතයි මේ ආශ්‍රව එන්නේ. ප්‍රශ්නය හැටියට දන්නවා නම් අන්න අර ආශ්‍රවවලට එන්න ඉඩ නැහැ. එතකොට ඒ කාරණාව එක්ක දකිනකොට ඉන්න ලෝකයට තියෙන ලෝකයට ඉන්න මමෙක් තියෙන මමෙක් ඉන්නවද? අතික්‍රමණය වෙනවද? ඔය කතා එකක්වත් එන්නේ නැහැ. එතකොට වැරද්ද හැටියට දැක්කනම් නේද? අවිද්‍යාව අඥානකම නිසායි මේ ස්වභාවය කියන කාරණාව දැක්කනම් විද්‍යාව ඉපදුනා නම් මොකද වෙන්නේ? ප්‍රශ්නේ දැකලා නේනේ. එතකොට එතනදී අතික්‍රමණය වීමක් වෙන්නේ. මම ඉන්න ලෝකයට තියෙන ලෝකයට ඉන්න මමේ තියෙන මමෙක් ඉන්නවද? අතික්‍රමණයෙන්ද ඔය කතා එකක් වෙන්නේ නැහැ. උතර බලන්න කොච්චර වැරදි දෘෂ්ටීන් වලට යන්න ගිහිල්ලා නේද? මරණින් මත්තේ අර රහතන් වහන්සේ මරණින් මතු ඉන්නවද? මරණින් මතු නැද්ද? මරණින් මතු ඉන්නවද නැද්ද? මරණින් මතු ඇත්තේත් නැත්තේත් නැද්ද? ආදී වශයෙන් විවිධ විදියට එන දෘෂ්ටීන් වලට ගිහිල්ලා අර මේ විදියට ප්‍රශ්නයක් ඇති වෙන්නේ. ප්‍රශ්නයක් ඇති වෙන්නේ මොකද මෙන්න මේ කියන වැරද්ද වැරද්ද හැටියට නොදකීම. ඉන්න මම තියෙන ලෝකයක් නේද? එහෙම ගිහිල්ලා ඒ මම කියන කතාව කිපිලිබඳ වැටහීමක් තියෙනවා නම් ඒ වැටහීම භාවිතා වෙද්දී ඔය කියන කතාවක්වත් එන්නේ නැහැ. අරය සෝතාපන්න. අරය සකදාගාමි. ඒ ප්‍රශ්න එනවාද? එයාගේ ජීවිතයේ පැවැත්ම පිළිබඳ ප්‍රශ්න එනවාද? රහතන් වහන්සේගේ පැවැත්ම පිළිබඳ ඒ ප්‍රශ්න එනවාද? මගේ අවබෝධය පිළිබඳ ඒ ප්‍රශ්න එනවාද? අරය වැරදි ඒ ප්‍රශ්න එනවාද? ඒ ප්‍රශ්න ඔක්කොම අතික්‍රමණය වෙනවා. මොකක්ද ඒකම ප්‍රශ්නය? අන්න ක්ලේශය. ඒත් අනුන්ගේ බව නෙමෙයි. ක්ලේශයේ යෙදීමයි ප්‍රශ්නේ. මෙන්න මේ කාරණාව මෙන්න මේ විදියට දකිනකොට මොකද කියන්නේ නෑ කියලා වක්කට පැහැදිලි කරනවා. ඉතුරු බලන්න ධර්මයේ කියන ස්වභාවයනේ ගම්බීරෝ බුද්දසෝ දුරනුබෝධෝ අත්තක්කාවචරෝ. එතකොට ගම්බීරයි, දකින්න අමාරුයි, අවබෝධ කරන්න අමාරුයි. තර්කයට ගෝචර වෙන කාරණයක් නෙවෙයි. එහෙනම් මොකද්ද තියෙන්නේ බලන්න. මේගිය සූත්‍රයේ මේගිය ස්වාමීන් වහන්සේට බාරමේ වැටහීම ඇති කරගන්න මේ මාර්ග භාවිතයේ දෙන මොකක්ද තියෙන පළවෙනිම කාරණා. කල්යාණ මිත්‍රෝ හොති, කල්යාණ සහායෝ, කල්යාණ සම්පවංකෝ. කල්යාණ මිත්‍රය කලණ යහළුවක් වෙනවා, සහායකයෙක් වෙනවා. පවංකෝ සං පවංකෝ, මනාව යොමු වෙච්ච ස්වභාවයක් යුක්ත වෙනවා කල්යාණ මිත්‍රයාට. ඔන්න පළවෙනිම කාරණය වෙනවා නම් ඔන්න සිල්වත් වෙනවා, සමත විදර්ශනා වැඩෙනවා ආදී වශයෙන් මේ මාර්ග භාවිතයේ දෙන ආකාරයකින් විග්‍රහ වෙනවනේ. ඒතර බලන්න මේ කියන මේ ස්වභාවය ඉස්මතු කරන්නට විශේෂයෙන්ම කල්යාණ මිත්‍රයන් වහන්සේගේ ඇසුර. ඉතින් මේ වප්පගේ නේද මොග්ගල්ලාණයන් වහන්සේ වප්ප කියන ශාක්‍යයට ඇවිල්ලා කතා බහ කරද්දී ඔහුගෙන් ප්‍රශ්නයක් යොමු කරලා ඔහුත් එක්ක කතා බහ කරලා එතනට භාග්‍යතුන් වහන්සේ වැඩම කරා. භාග්‍යතුන් වහන්සේ ඔහුට මේ ප්‍රතිපදාවට යෙදෙන ආකාරය, ප්‍රතිපදාවට යොමු වෙන විදිහ ගැන හරි ලස්සනට ඉස්මතු කරන්න දෙදුනනේ. එතකොට මෙන්න මේ කාරණාව මෙන්න මේ විදිහට දකිනකොට මොකද වෙන්නේ? නැවත ආශ්‍රවයක් එන්නේ නැහැ කියලා වප්පට පැහැදිලි කරනවා. බලන්න කල්යාණ මිත්‍ර ඇසුරේ ඒ භාග්‍යතුන් වහන්සේගේ සමීපස්ථභාවය, මුගලන් මහරහතන් වහන්සේගේ ඒ යොමු කිරීමනේ කොච්චර වටිනවද? මේ විදිහට භාවිතා කරපුවාම ඒවං වා සම්මා විමුක්ත චිත්තස්ස භික්ඛුනෝ ච සන්ත විහාරා අධිගතෝ හොන්ති. මෙන්න මේ ස්වභාවයට කොහොමද අන්න විමුක්ත වෙච්ච භික්ෂුවට ශාන්ත විහරණයක්, මේ කාරණා ශාන්ත විහරණයක් මේ හය කාරණාවෙම තියෙනවා. එතකොට මෙන්න මේ විදියට ජීවිත භාවිතයකදී, එතකොට මේ විදියට ජීවිත භාවිතයකදී විමුක්ත වෙච්ච භික්ෂුවට ශාන්ත විහරණ මේ හයක්, මෙන්න මේ හය කාරණාවෙදිම ඒ සැනසෙල්ලේ ජීවත් වෙන ස්වභාවයක් නේ. මොකක්ද වෙන්නේ? මෙන්න මේ කියන වැටහීම් සහගත බවක භාවිතාවක්. මෙතෙන්ට කතා කරන්න පුළුවන් මේ සාරිපුත්ත සීහනාද සූත්‍රයේ සාරිපුත්තයන් වහන්සේ දේශනා කරනවානේ මේ කය අනුව ගිය සිහිය භාවිතාවක තමයි උන්වහන්සේගේ ජීවිත භාවිතයේ තියෙන්නේ. එතකොට ජීවිත භාවිතයේදී ඒ ශාන්ත විහරණයකින් තමයි ජීවත් වෙන්නේ. ඒ ජීවත් වීමේ ස්වභාවය මොකක්ද? ඒ තමයි ඇසෙන් රූප දකිනවා. නේව සුමනෝ හෝති. අන්න ඒකත් එක්ක එකතු වෙලා යන්නේ නැහැ. සුමන වෙන්නේ නැහැ. නෝ දුම්මනෝ ප්‍රතික්ෂේප වීමකුත් නැහැ. ඒතකොට ඇසෙන් රූපයක් දකිනකොට ඒකත් එකතු වෙන්නේ නැහැ. ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. උපෙක්ඛකෝ විහෙරති සතෝ සම්පජානෝ. සිහිනුවණින් උපේක්ෂාවෙන් තමයි වාසය කරන්නේ. මෙන්න මේ විදියට ඇස, කන, නාසය, දිව, කය, මනස මුල් කරගෙන මේ විදියට පැහැදිලි කරනවා. ඒත් බලන්න මේ ජීවිත පැවැත්මේ ස්වභාවයනේ. ඇසෙන් රූපයක් දකිනකොට ඒකත් එක්ක එකතු වෙලා යන්නේ නැහැ. ඒ වගේම ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. තිහිනෝණයෙන් යුක්ත උපේක්ෂාවෙන් වාසය කරනවා. ඒතර බලන්න කොහොනේ කොච්චර සැනසෙල්ලීමත් ජීවිතයක්දනේ. ඒතකොට ඇහෙන් රූපයක් දකිනකොට කියලා කියන්නේ මේ ඇස ඇතිකල්හි කියන වැටහීම් සහගත බවත් එක්ක භාවිතාවන්නේ නේ. ඒතකොට බලන්න මේ හිතින් ප්‍රිය රූප, අප්‍රිය රූප දකින්න පුළුවන් නේ. ප්‍රිය ශබ්ද, අප්‍රිය ශබ්ද අහන්න පුළුවන් නේ. ඊට පස්සේ ප්‍රිය ගන්ධ, අප්‍රිය ගන්ධ අග්‍රහණය කරන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රිය රස, අප්‍රිය රස දිවට රස විඳින්න පුළුවන් නේ. ඊට පස්සේ ප්‍රිය අප්‍රිය දේවල් කයට පහසක් විදියට දැනෙන්න පුළුවන් නේ. ඊට පස්සේ ප්‍රිය අප්‍රිය දේවල් හිතෙන්න පුළුවන් නේ. හැබැයි ඒ මොකටවත් එකතු වෙලා යන්නෙත් නැහැ, ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. සිහිනුවණින් යුක්ත උපේක්ෂාවෙන් වාසය කරනවා. මෙන්න මේ විදිහට ඇස, කන, නාසය, දිව, කය, මනස මුල් කරගෙන මේ විදිහට පැහැදිලි කරනවා. සෝ කාය පරියන්තිකං වේදනං. ඔහු කය තියෙනකම් මිදවන බවත්, මිදවීම පිළිබඳ නුවණ තියෙන බවත් මම ප්‍රශ්නයක් මුකවත් නැහැ. ඔහු කය තියෙනකම් මිදවන බවත්, මිදවීම කියන නුවණක් තියෙන බවත් මම ප්‍රශ්නයක් මුකවත් නැහැ. මොන බලන්නේ වැටහීම් සහගත බවක භාවිතාවේ යෙදෙන ජීවිත පැවැත්මක ස්වභාවය ගැන. එතකොට මෙන්න මේ කියන ස්වභාවයනේ ඉස්මතු කරන්නේ නේ. දර්බාණ මෙතන කියන කය තියෙනකම් විඳවන බවත්, විඳවීම නුවණක් බවත් මම ප්‍රශ්නයක් මුකවත් නැහැ. කය යෙදෙනකම් විඳවනවා එච්චරයි. කය බවක යෙදීමක නුවණක් තියෙනවා. ඒක ලෝකයේ යෙදීමක්. කයක් තිබෙන කයක් නෙමෙයි. ඒක ලෝකයේ යෙදීමක්. කය බවක යෙදීමක නුවණක් තියෙනවා. ඒක ලෝකයේ යෙදීමක්. කයක් තිබෙන කයක් නෙමෙයි. කය බවක ස්වභාවයක්. අන්න කය තියෙනකම් විඳවනවා. ජීවිතය තියෙනකම් විඳවනවා. මෙන්න මේ විදිහට නුවණින් දැනගන්නවා. මේ කය ජීවිතය බිඳුනහම සිසිල් වෙනවා කියලා නුවණක් ඇති වෙනවා. උතුර බලන්න මේ අවබෝධයේ ජීවිත භාවිතයේ ඉන්න කෙනෙකුගේ ස්වභාවය ගැන ලෝකයට කරපු විග්‍රහයක් නේ. එතකොට දැන් කය තියෙනකම් විඳවන බව, විඳවීම නුවණක් බව මම ප්‍රශ්නයක් බව මේ මොකක්වත් නැහැ. එතකොට බලන්න මේ වැටහීම් සහගත බව භාවිතයක ස්වභාවය ගැන කොහොමද මනින්නේ නේ? කවුරු හරි මැනීමක් කරනවා නම් එතන ප්‍රශ්නයක් නේ. එතකොට ඒ ස්වභාවය ගැන එළියට කරපු විග්‍රහයක් නෙමේ තියෙන්නේ නේ. මෙන්න මේ විදිහට නුවණින් දැනගන්නවා මේ කය ජීවිතයේ බිඳුනහම සිසිල් වෙනවා කියලා නුවණක් ඇති වෙනවා. ගහක් නිසා හේවණල්ල පැන වෙනවා. ගහ සම්පූර්ණයෙන් කොළ අතු මුල් ටික කපලා ඉරලා පුච්චලා අලු කරලා පා කරලා ඇරියට පස්සේ අර හේවණල්ල නැහැ. හේවණල්ලකට උපමා කළේ මේ ලෝකයේ ප්‍රශ්න. ඒ කියන්නේ කිසිම භව්‍ය භාවයක් නැහැ. ඒතර බලන්න උපමාවකින් විග්‍රහ කරනවා සම්පූර්ණයෙන්ම ගහ කපලා පුච්චලා අලු කරලා පා කරලා හැරියට පස්සේ ගහේ කතාවක් නැහැ නේ. ඒතර ජීවිතය කියලා කියන්නේ ජීවිතයේ මේ ලෝකයේ ප්‍රශ්න කියන ඒවා හරියට හේවණල්ලකට තමයි උපමා කරන්නේ. ඒ කියන්නේ කිසිම භව්‍ය භාවයක් නැහැ. අපට ජීවිතයේ යෙදෙනා වූ ක්ලේශවල කිසිම භව්‍ය භාවයක් නැහැ. ඒක හේවණල්ලකට උපමා කළේ. දැන් මේ උපමාවෙන් ප්‍රශ්නය එතන නෙමෙයි කියලාමයි උපමා කළේ. එතකොට හේවණල්ල නැති කරන්න හරි හේවණල්ල පැහැදිලි කර ගන්න හරි යනවනම් එතන ප්‍රශ්නයක් නෙමෙයි. එහෙනම් හේවණල්ලට හේවණල්ල එන්නේ කොහෙන්ද? එහෙනම් අන්න ගහ විනාශ කරාට පස්සේ හේවණල්ලේ කතාවක්වත් ගහේ කතාවක්වත් නැහැනේ. හැබැයි ඒ කියන්නේ ඇලින ගැටෙන එක ප්‍රශ්නයක් නෙමෙයි කියලා පෙන්නවා. ඒක හේවණල්ලක්. හේමලේ. අපි හේවණල්ලක් තියෙනකොට අපි ගන්නවද මට මේ හේවණ ප්‍රශ්නයක් කියලා උදැල්ලක් යකඩින්නක් අරගෙන මේ හේවණ අයින් කරන්න වලහාර හාර මොනවා හරි කරනවද? ඒ හේවණ අයින් කරන්නේ නැහැ. හේවණේ ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ගහේ. ඔන්න දැන් මොනවා හරි අපිට ප්‍රශ්නයක් ආවට පස්සේ මේ හේවණල්ල අයින් කරන්න හේවණල්ල හොයන්න යනවද? හේවණල්ල මේ හොයන්න ගියා කියලා මේ කොච්චර හැරුවක් හේවණල්ල කියන එකකින් එන්නේ නැහැ නේද? හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගහේ. අන්න ගහේ ඔක්කොම ටික පුච්චලා විනාශ කළා නම් හේවණක් තියනවද? නැහැ. අන්න ඒ වගේ අපේ මේ ජීවිතේ යෙදීමේ අපට ප්‍රශ්නයක් තියෙන්නේ. අන්න අර මම බව යෙදීම මත පාදක වෙන ක්ලේශේ අපට හම් වෙන්නේ මොකක්ද? මේ හේවණේ ප්‍රශ්නය නිසා අපට හම් වෙන්නේ මොකක්ද? මේ හේවණේ ප්‍රශ්නය නිසා අතන අරක අරයා මේක අපිට බාහිරමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. හේවණ නිසා බාහිරට හරි වගාවක් වෙන්න ඕනේ. ඔන්න ගහ නිසා හේවණ තියෙනවා. ඔන්න අපි හිතමුකෝ මොනවා හරි වගාවක් කළා කියලා අවු වැටෙන්න ඕනේ. ඔන්න ගහ නිසා හේවණ තියෙනවා. දැන් හේවණ ප්‍රශ්නය විද දේවල් කරනවා. ඒ වගේ වගාවක් කරනකොට වගාවට ප්‍රශ්නය හේවණනේ. අවුවනනේ. මොකද කරන්නේ? අවුව වැටෙන්න මේ හේවණ තමයි ප්‍රශ්නේනේ. එතකොට දැන් හේවණ ප්‍රශ්නය හේවණ නැති කරන්න දැන් එක එක දේවල් කරනවා. ඒ කියන්නේ බාහිර තමයි ප්‍රශ්නේ කියලා බාහිර කාරණාවට උත්තරයක් හොයනවානේ. ඒකට ලොකු දෙඟලිල්ලක් කරනවා. හැබැයි ඒක උත්තරය නෙමෙයි. මේ ලෝකයාට පේන්නේ සියල්ලක්ම බාහිර ප්‍රශ්නයක්. මේ ක්ලේශය ඇලීම ගැටීම අරුබුද මේ හැම එකක්ම බාහිර ප්‍රශ්නයක් කියලා මේ ලෝකයාට හිතෙනවා. හැබැයි ඒක හේවණකටයි බුදුරජාණන් වහන්සේ උපමා කළේ. එතකොට බාහිරට යොමු වෙනවා කියලා කියන්නේ මොනවා හෝ ප්‍රශ්නයක් වෙනකොට ජීවිත අත්දැකීමක් වෙනකොට බාහිරට යොමු වෙලා බාහිරට යොමු වෙනවා කියන්නේ හරියට අර හෙවණැල්ල නැති කරන්න වගේ නේ හෙවණැල්ල කොච්චර නැති කරන්න උත්සාහ කරත් හෙවණැල්ලේ නෙවෙයිනේ ප්‍රශ්නේ නේ ඒ ක්ලේශී ඇලීම් ගැටීම් අර්බුද මේ හැම එකක්ම බාහිර ප්‍රශ්නයක් කියලා මේ ලෝකයාට හිතෙනවා. හැබැයි ඒක හේවනකටයි බුදුරජාණන් වහන්සේ උපමා කර. ප්‍රශ්නය තියෙන්නේ ගහ. මම කියන මෙන්න මේ අඥානකම මත ලෝකය තුල පැන නැගින මෙන්න මේ ක්ලේශී ආශ්‍රවවලදීම මෙන්න මේ කතික්‍රමණය වුණාට පස්සේ අන්න ආයේ පෙන්නනවා. ඒව මේවකෝ අප ඔන්න ඔය විදිහට මනාව භික්ෂුව දකිනවා. මෙන්න මේ හය කාරණාවේ යෙදීම අන්න යෙදුනා. චක්කුණා රූපං දිස්වා අන්න යෙදුනා. කරන්න දෙයක් නෑ. ඒ යෙදුන කාරණාවේ සුමනෝ දුම්මනෝ අර කරුණුවලට යන්නේ නැතිවෙන්න අර නුවණින් යුක්තව ඒ අදාළ හේතුව දුරු කළාට පස්සේ කියලා බුදුරජාණන් වහන්සේ වප්ප කියන බ්‍රාහ්මණයාට පැහැදිලි කරනවා. එතකොට කොච්චර අර හේවණල්ල හෙව්වත් මොකද වෙන්නේ? ප්‍රශ්නෙට උත්තරයක් හම්බ වෙන්නේ නැහැ. ගහ සම්පූර්ණයෙන්ම විනාශ කළාට පස්සේ හේවණල්ල කතාවක්වත් නේද? මොනවත් මේ කතාවක් කියදෙන්නේ නැහැ. එතකොට වප්ප ඒකෙන් පහදිනවා. පැහැදිලා බුදුරජාණන් වහන්සේව සරණ යනවා. මම ඔබට පැහැදිලි කරලා පෙන්නුවේ ජීවිතයේ යෙදීමේ සැබෑම ප්‍රශ්නය හඳුනා ගන්නට ඕනේ. ජීවිතයේ යෙදීමේ සැබෑම ප්‍රශ්නය අපට වැටහෙනවා නම් ඒ වැටහීමත් එක්ක අන්න එයාට මේ ලෝකයේ යෙදෙන හැම ප්‍රශ්නයකදී ම එන්නේ ප්‍රශ්නය ක්ලේශයේ බවයි. එතකොට බලන්න ලෝකයේ යෙදෙනකොට ජීවිතයේ සැබෑ වූ ප්‍රශ්නය ජීවිතයේ අර බාහිර හේවණල්ල හොයනවා වගේ කාරණයක් නෙමෙයි ක්ලේශයයි ප්‍රශ්නයනේ. ප්‍රශ්නය මම කියන වැරද්ද පිළිබඳ වැටහීම ආවට පස්සේ ප්‍රශ්නය ප්‍රශ්නයක් බව දැනගත්තට පස්සේ ඉස්මතු වෙන්නේ මේ ක්ලේශයක් නේ. ඒ ප්‍රශ්නය ක්ලේශයේ බව ආපු තැනදී යාගේ ජීවිතය බාහිර හැම එකක් එක්කම අර ක්ලේශයේ ඉක්මවීමේ ප්‍රතිපදාවක් යොමු වෙන්නේ. ඒකට අර සබ්බාසව සූත්‍රයේ තියෙන පිළිවෙලට ප්‍රතිපදාවලට යොමු වෙනවා. මෙන්න මේ ප්‍රතිපදාවලට යොමු වීමෙන් අර සැබෑම නිවීමේ මගට යොමු වෙන්න පුළුවන්. තොර බලන්න ජීවිත භාවිතයේදී ක්ලේශයයි ප්‍රශ්නයයි කියලා ඉස්මතු වෙන්නේ නේ. මම වැරද්ද දැක්කට පස්සේ යෙදෙන කාරණාව විමසද්දී ක්ලේශයයි ඉස්මතු වෙන්නේ නේ. අන්න ඒක භාවිතා වෙනකොට නිවීම සාක්ෂාත් වෙන වැඩපිළිවෙලක යෙදෙන්නේ. සැබෑම සැනසෙල්ල කරා යමු වෙන්න පුළුවන්. අන්න ඒ කාරණාව ලෝකයාට සැබෑම 이르දියා තොර බලන්න මේ ජීවිත භාවිතයත් එක්කනේ මේක ඒ ආර්ය ස්වභාවයක ඒ ජීවිතයේ ස්වභාවය ගත්තට පස්සේ ලෝකේට සැබෑම 이르දියා බාහිර වූ පෙනෙන එකක් නොවේ ඒ 이르දිය අධ්‍යාත්මී යථාර්ථය හිතෙන වැඩපිළිවෙලක් ඒක අර සියල්ලක්ම ඉන්ද්‍රිය ගෝචර 이르දී. එතකොට බලන්න අසාමාන්‍ය 이르දියක් ආර්ය 이르දියක් බවට පත් වෙනකොට ඒක අසාමාන්‍ය කාරණයක්නේ. එතකොට එතනින් මෙහා ලෝකයේ මට්ටමින් ගත්තට පස්සේ ඇල්ලම ඉන්ද්‍රිය ගෝචර ඉරිය ඇවිදීම කිමිදීම පොළවේ කිමිදීම ආදී වශයෙන් ඉරජාති සිහි කිරීම ආදී වශයෙන් ඒව ඔක්කොම ඉන්ද්‍රිය ගෝචර 이르දි. හැබැයි මේ ඉර්දිය ඉන්ද්‍රිය ගෝචර දෙයක් නෙවෙයි. මොන ඉන්ද්‍රි මොන ඉර්දියද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන ඊතරවීමේ ප්‍රතිපදාව. හැබැයි මේ ඉර්දිය ඉන්ද්‍රිය ගෝචර ඉර්දියක් නෙවෙයි. මේ ඉර්දිය ප්‍රඥාවේ ආශ්චර්යය. මේ ඉර්දිය නුවණේ ආශ්චර්යය. මේ ඉර්දිය යථාර්ථ ධර්මයේ ආශ්චර්යය. එතකොට ඒ ආශ්චර්යයට යොමු වුණොත් බාහිර ඉර්දිපවා අතික්‍රමණය වෙනවා. එයත් හිස් භාවයකට පත් වෙනවා. ප්‍රඥාවේ අසාමාන්‍ය ඉර්දියත් එක්ක ඔන්න ඔය ඉර්දිය දහමට යොමු වෙච්ච කෙනෙකුට ඇති කරගන්න පුළුවන්. එතකොට බලන්න මේ ඉර්දිය කියන කාරණාවනේ භාග්‍යතුන් වහන්සේට සමීප වීම නේනේ. එතකොට එහෙම ස්වභාවයක් කියලා කියන්නේ නේද? ජීවිත භාවිතයකදී ඒ ආර්ය ස්වභාවය කියන කාරණේදීනේ. එතකොට ඒ ධර්මයේ යථාර්ථයනේ ඒක ආශ්චර්යය. එතකොට ඒ බාහිර ඉර්දි කියන ඒවානේ ගොඩක් වෙලාවට මොනවා හරි ඇස් අදහාගත නොහැකි දෙයක් දැක්කට පස්සේ පුදුමයෙන් පුදුමයටපත් වෙනවනේ. නමුත් මේ කියන ස්වභාවයට එහා ගියපු මහා අසාමාන්‍ය ප්‍රඥාවේ ඉර්දියක්. අන්න ඒ ඉර්දිය ආවේර්දි ඇති කරගන්නට මේ දේශනාවත් උපකාරයක් කරගන්නවා කියලා අදිස්ථානයක් ඇති කර ගන්න. එතකොට මෙන්න මේ විදිහට වක්පසූත්‍රයේ කම්මසූත්‍රයේ කියන කාරණා පදනම් කරගෙන අද දවසේ මේ ත්‍රිවිධ වැඩපිළිවෙලක ස්වභාවය ගැන හරිම ලස්සන විග්‍රහයක් මේ දේශනාව තුළ පැහැදිලි කරන්නට යෙදුනේ. ඉතින් එහෙමනම් අද දවසේත් ඉතාම ලස්සන සූත්‍ර දේශනාවක් විග්‍රහයක් එක්ක දහම් රසයක් එක්ක මුතුවක් වෙලා අපි කතා බහ කළා. මොනවා හරි අදහසක් හෝ කාරණාවක් තියෙනවා නම් දැන් ඒ සඳහා අවස්ථාව, එහෙම නැත්නම් අපි අවසන් කරමු. තෙරුවන් සරණයි. හිතන්නේ අද දවසේ අපි සැවම එකතු වෙලා පැය දෙකකට ආසන්න කාලයක් තිස්සේ මේ ධර්මීය පිළිබඳව විචක්ෂණයක් එක්ක මේ අවධානය යොමු කරන්නට යෙදුනේ ඉතාම වටිනා සූත්‍ර දේශනාවක විග්‍රහයක්. ඉතින් යමෙකුට ඊතර වෙන ප්‍රතිපදාවක් පිළිබඳ කන වැකුණා නම් ඒකත් එක්ක ජීවිත භාවිතාවක් යෙදෙන්න තියෙනවා කියලා කියන්නේ ඒක මහා පුණ්‍ය මණ්ඩලය. විශේෂයෙන්ම අද දවසේ අපි සෑම එකතු වෙලා මේ දේශනාවේ මොකක්ද කියන්නේ කියන කාරණේ විමසන්නට උත්සාහ කළේ. ඉතින් බොහෝ වේලාවක් අපි හැමෝම සිත, කය, වචනය කියන තිදොර පාදල් කරගෙන මේ ප්‍රතිපදාවක නිරත වෙන්නට අපි උත්සාහ කරන්නට හේතු. ඉතින් මේක මහා කුසල ධර්මයක්. ඒ වගේම මේ ජීවිතයට ප්‍රතිපදාවකට යොමු වෙද්දී අපිට භාවිතා කරන්න තියෙන විවිධ ක්‍රමවේද ඔස්සේ අපි මේ ධර්මයේ හැදෑරීම කරන්නට ඕන. ඉතින් විශේෂයෙන්ම අපි මේ මොහොත තුළ මේ වැටහීම් සහගත බවක ස්වභාවය එතනට එන ප්‍රතිපදාව ගැන ලස්සන විග්‍රහයක් ලෝකී දුක් විඳීමත් එක්ක ජීවිත භාවිතාවක් යෙදෙද්දි ඒ යෙදීම විමසීමත් එක්ක ඊතරවීමේ වැඩපිළිවෙල ගැන මනරම් විග්‍රහයක් තමයි අපි කතා කරන්නට යෙදුනේ. ඉතින් විශේෂයෙන්ම අපි මේ මොහොතේ පුණ්‍යානුමෝදනාව ඉෂ්ට සිද්ධ කරමු. විශේෂයෙන්ම මුලින්ම අපි සිහිපත් කරන්නට ඕන අපි හැමෝටම සත්පුරුෂ කල්යාණ මිත්‍රත්වයෙන් යුක්තව මේ ප්‍රතිපදාවට යොමු වෙන මඟ පැහැදිලි කරන, උපකාර කරන සත්පුරුෂ කල්යාණ මිත්‍රයන් වහන්සේ නම කියනට අවශ්‍යයි. පූජනීය අලව්‍ය අනුමදස්සී ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී භාවය, චිරජීවනය, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා. අද දවස තුළ මේ සිද්ධ කරගත්තා වූ සෑම පුණ්‍ය ශක්තියක්ම උන්වහන්සේට ආශිර්වාදයක් මේ උතුම් දහමින් සැනසීම ලබන්නට හේතු වාසනා වේවා කියලා අපි මෙත් සිතින් යුක්තව ප්‍රාර්ථනා කරමු. ඒ වගේම උන්වහන්සේ පැහැදිලි කරන කාරණේ මොකක්ද කියලා අපි මේ උත්සාහ කරන්නට විමසන්නට අපි කටයුතු කරන්නට යෙදුනේ. මේ ශක්ති ප්‍රමණී අපි මේ උත්සාහයක යෙදුනේ. ඉතින් විශේෂයෙන්ම මේ සඳහා මේ කටයුතු සංවිධානය කරන සුනන්ද මහත්මයා, ඒ වගේම මහාචාර්ය රවි කොග්ගලගේ මහත්මයා, ඒ වගේම තනමල්ලිල ඥානවීමන සාමීන් වහන්සේ ඇතුළු අපේ පූජනීය මහා සංඝරත්නයත් ගෞරවයෙන් සිහිපත් කරමින් අද දවස තුළ මේ සිද්ධ කරගත්තා වූ සෑම පුණ්‍ය ශක්තියක්ම හැම දිනාටම ආශිර්වාදයක්ම වේවා. යහපත් වූ සත්පුරුෂ ඇසුර, කල්යාණ මිත්‍ර ඇසුර ලබන්නට හැම දිනාටම මේ සෑම පුණ්‍ය ශක්තියක්ම ආශිර්වාදයක්ම වේවා. අප්‍රමාදීව මේ උතුම් ප්‍රතිපදාවේ යෙදෙන්නට, උතුම් දහමින් සැනසීම ලබන්නට මේ සිද්ධ කරගත්තා වූ දහම් ශ්‍රවණයත් හැමෝටම උපකාරයක්ම වේවා කියලා ආශිර්වාද කරමින් අද දවසේ කුජදාහමුව කටයුතු මෙතනින් සමාර කරනවා.